දෙවන දවස ගෙවී ගියා. උද්‍යෝගයෙන් හා කැපවීමෙන් පුහුණුවීම සඳහා ඔබට ඉතිරි වී ඇත්තේ තව දවස් 8යි. දෙවන දවස පළමු දවසට වඩා තරමක් හොඳයි. නමුත් තවමත් අපහසුතාවයන් තියෙනවා. මට තියෙන්නේ මොනතරම් මම්මුලාව සිතක්ද? මොනතරම් චපල සිතක්ද? මොනතරම් චංචල සිතක්ද? මගේ සිත හොඳටම දුර්වලයි. හරිම කලබලයි. සාමකාමී බවක් නැහැ. සංසුන්කමක් නැහැ. දැමුණු ගතියක් නැහැ. හරියට නොහික්මුණු වල් සතෙක් වගේයි. එක් අරමුණකින් තවත් අරමුණකට පැන යන මේ සිත එක් අත්තක් අතහැර තවත් අත්තක් අල්ලා ගනිමින් එහාට මෙහාට පනින වඳුරෙක් වගේයි. ඉතාමත් කලබලකාරී. හික්මීමක් ඇත්තේම නැහැ. මිනිස් වාසයකට කඩා වැදි ඉතා විනාශකාරී ලෙස හැසිරෙමින් භයානක විපත්ති සිදු කරන වල් අලියෙක්, කුළුමියෙක් වගේ මේ සිතත් ඉතාම භයානකයි. විනාශකාරී, හිංසාකාරී. නමුත් අත්දැකීම් හා ප්‍රඥාව ඇති පුද්ගලයෙක් ඉවසීමෙන්, ඉතාමත් ඉවසීමෙන් අඛණ්ඩව නොපසුබට වීරියකින් කටයුතු කර මේ වල් අලියා හෝ කුළුමීමා පුහුණු කළොත්, හීලෑ කළොත් ඌ සතුව පවතින මහා ශක්තිය ජන සමාජයේම සෙත සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. එවිට ඌ සමාජයට විශාල සේවයක් කරන්න පටන් ගන්නවා. මුලදී ඌගේ ශක්තිය සමාජයට ඉතා අනතුරුදායක වුණත් දැන් ඌ සමාජයට විශාල සෙතක් සලසනවා. මේ නොහික්මුණු සිතත් ඒ විදිහමයි. මේ සිතත් පුහුණු නොකර, දමනය නොකර තිබුණොත් ඉතාම අනතුරුදායකයි. ඉතාමත් අනතුරුදායකයි. ඉතාමත් හිංසාකාරී. නමුත් අපි කෙසේ හෝ මේ සිත පුහුණු කළොත්, දමනය කළොත් එහි ඇති සුවිශාල ශක්තිය අපට උපකාර කරන්න පටන් ගන්නවා. ඇත්තෙන්ම හිතේ ශක්තිය වල්ලලියුගේ ශක්තියට සම කරන්න බෑ. එය ඒ තරම්ම බලවත්, බොහොම ශක්තිමත්. අපේම දමනය නොකරන ලද සිතට තරම් අපට හානි කිරීමට වෙන කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ වගේම පුහුණු කළ, දමනය කළ අපේම සංවර සිතට තරම් අපට උපකාර කළ හැකි වෙන කිසිම කෙනෙකුත් නැහැ. වල් අලියෙක් හීලෑ කිරීම සඳහා විශාල ඉවසීමක් අවශ්‍යයි. අලි හීලෑ කිරීම පිළිබඳ අත්දැකීම ඇති පුද්ගලයාට ඌ නිසා නොසන්සුන් බවක්, තරහක්, කෝපයක් ඇති වෙන්නේ නැහැ. හීලෑ කිරීම ඉමහත් ඉවසීමකින්, දැඩි ඉවසීමකින්, ඒ වගේම අඛණ්ඩව නොපසුබට වීරියකින් කරනවා. එලෙසම ඔබගේ නොහික්මුණු සිත හීලෑ කිරීම, සංවර කිරීම ඉමහත් ඉවසීමෙන් කළ යුතු වෙනවා. දවසකින් හෝ දෙකකින් ඔබේ සිත පාලනය කිරීමට ඔබට අවශ්‍ය වුණත් ඒක එහෙම කරන්න බෑ. ඒක එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම දමනය කරන්න, පාලනය කරන්න නොහැකි වූ විට ඔබ අපහසුතාවයට පත් වෙනවා, නොසන්සුන් වෙනවා. බලන්න, මම දවස් දෙකක්ම මේක කරන්න උත්සාහ කළා. ඒත් තවමත් මේ සිත පාලනය කරගන්න බැහැනේ. ඔබ කැළඹීමට පත් වෙනවා, අපහසුතාවයට පත් වෙනවා. ඒ හේතුවෙන් සිත තව තවත් නොහික්මුණු තත්ත්වයට පත් වෙනවා, වඩාත් භයානක වෙනවා. මෙහිදී ඉවසීම අවශ්‍යයි. ඉවසීමකින්, දැඩි ඉවසීමකින් නොකඩවාම එක දිගටම ඔබ පුහුණු වන්න. අවසානයේ ඔබ ජයග්‍රහණය කරනවා. ඔබට සිත හික්මවා ගැනීමට හැකි වෙනවා. නමුත් ඔබ අඛණ්ඩව පුහුණු විය යුතුයි. ඔබ වෙනුවෙන් වෙන කෙනෙකුට පුහුණු වීම කළ නොහැකියි. ඔබේ සටන ඔබ විසින්ම කළ යුතුයි. තමන්ගේ විමුක්තිය, නිවන තමා විසින්ම සලසා ගත යුතුයි. එය ඔබ වෙනුවෙන් වෙන කිසිම කෙනෙකුට කළ නොහැකියි. සිත මනාව පාලනය කරගෙන සියලු කෙලෙසුන්ගෙන් මිදී විමුක්තියට පත් සර්වඥන් වහන්සේ විසින් අසීමිත මෛත්‍රියෙන් හා කරුණාවෙන් යා යුතු මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීම ඔබ විසින්ම කළ යුතුයි. පියවරෙන් පියවර, පියවරෙන් පියවර ඔබම අවසන් අරමුණ කරා යා යුතුයි. වෙන කෙනෙක් ඔබව කරපින්නාගෙන අවසන් අරමුණ කරා රැගෙන යන්නේ නැහැ. කිසිවෙකුට තවත් කෙනෙක්ව කර උඩ තබාගෙන අවසන් අරමුණ කරා ගමන් කරන්න බෑ. ඒක කොහෙත්ම කරන්න බෑ. ඒ ඒ පුද්ගලයා විසින්ම ඒ සඳහා පුහුණු වීම කළ යුතුයි. ඇත්ත වශයෙන්ම ඔබ ධර්ම මාර්ගයේයි විමුක්ති මාර්ගයේයි නිවන් මාර්ගයේ පියවර තැබීමට පටන්ගත් විට සෝබාදාමේ විශ්වනීතිය ස්වභාවය වන්නේ විශ්වයේ පවතින උතුම් පුද්ගලයන්ගේ පවිත්‍ර තරංග ධර්ම තරංග ඔබ සමග එක් වී ඔබට තව තවත් ශක්තිය ධෛර්යය තව තවත් අනුබල දීමයි. එමගින් ඔබට විශාල ලෙස ආධාර උපකාර ලැබෙන්න පටන් ගන්නවා. මගේම පුද්ගලික අත්දැකීම් අනුවත් තවත් බොහෝ යෝගීන්ගේ අත්දැකීම් අනුවත් ඔබට සියලු ආශිර්වාද ලැබෙන බව මම හොඳටම දන්නවා. ඔබ සමහර විට එය දේව ප්‍රසාදය, දේව කරුණාව හෝ වෙන ආකාරයකින් හෝ හඳුන්වාවි. කෙසේ හෝ වේවා ඔබට ආධාර උපකාර ලැබෙනවා. ඒක සත්‍යයක්. නමුත් ධර්ම මාර්ගයෙහි සියලුම පියවර ඔබ විසින්ම තැබිය යුතුයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එක්තරා සිදුවීමක් මේ. උන්වහන්සේ කෝසල ජනපදයේ ශ්‍රාවස්තිනුවර පිහිටි විශාල භාවනා මධ්‍යස්ථානයක වැඩවසන කාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට අයත් විශාල ජනකායක් ධර්මය අසා පුහුණු වීමට දිනපතා උන්වහන්සේ වෙත පැමිණියා. මෙසේ පැමිණි බොහෝ අය විපස්සනා භාවනා පුහුණු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබුවා. එක්තරා තරුණයෙක් සවස් භාගයේ පැවැත්වෙන ධර්මදේශනා ශ්‍රවණය කිරීමට පමණක් දිනපතා පැමිණෙමින් සිටියා. නමුත් ඔහු කිසි දිනක විපස්සනා භාවනාව පුහුණු කළේ නැහැ. එක් දිනක් ඔහු තරමක් වේලාසනින් පැමිණ බුදුරජාණන් වහන්සේ තනිව වැඩ සිටින අවස්ථාවක උන්වහන්සේ වෙත පැමිණ ගෞරවයෙන් වැඳ නමස්කාර කර මෙසේ කිව්වා. භාග්‍යවතුන් වහන්ස, මගේ හිතට නිතර වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ අසල බොහෝ පිරිසක් සිටින විට මට ඇසීමට නොහැකි. දැන් ඔබ වහන්සේ තනිව සිටින නිසා මට ඒ ඇසීමට අවසර දෙන්න. හොඳයි, අහන්න. ධර්මය පිළිබඳ කිසිම අපහැදිලිතාවයක් තබා ගන්න එපා. දැන්ම එය අසා දැනගන්න. එවිට ඔහු මෙසේ පැවසුවා. තථාගතයන් වහන්ස, මම අවුරුදු ගණනාවක සිට මෙහි එනවා. ඔබ වහන්සේ උගන්වන දේ මට පැහැදිලියි. ඒ ඉතාම යහපත්. මෙහාට එන බොහෝ අය ගැන මම පරීක්ෂා කර බැලුවා. ඔවුන්ගෙන් සමහර අය පූර්ණ විමුක්තිය ලබා ඇති බව පැහැදිලිව පේනවා. ඔවුන්ගේ හැසිරීම රටාවෙන්, ජීවත් වන ආකාරයෙන්, වෙනත් අය සමග කටයුතු කරන ආකාරයෙන්, යම් යම් අවස්ථාවලදී හැසිරෙන ආකාරයෙන් ඔවුන් විමුක්තිය ලබා ඇති බව බොහොම පැහැදිලි. තවත් ස්වල්ප දෙනෙක් සම්පූර්ණ විමුක්තියට පත්වී නැතත් ඔවුන්ගේ ජීවිතවල විශාල වෙනසක් සිදු වී ඇති බව පේනවා. එය යහපත් පැත්තට යොමු විශාල වෙනසක්. නමුත් භාග්‍යවතුන් වහන්ස, ධර්මයේ කොපමණ ඇසුවත් ජීවිතයේ කිසිම වෙනසක් සිදු වී නැති මාවැනි අයත් ඉන්නවනේ. අපි කලින් සිටි තත්ත්වයෙන්මයි ඉන්නේ. භාග්‍යවතුන් වහන්ස, මගේ ප්‍රශ්නය මේකයි. ඔබ වහන්සේ ඉතා බලවත් අසීමිත කරුණාවෙන් යුක්තයි. සමහරු ඔබ වහන්සේගේ සරණ යාමට ආවිට ඔබ වහන්සේගේ අසීමිත බලය කරුණාව යොදා ඒ අය විමුක්තියට පත් නොකරන්නේ ඇයි? සමහරු විමුක්තිය නොලැබ සිටින්නේත්, තවත් අය අර්ධ වශයෙන් විමුක්තියට පත්ව සිටින්නේත් ඇයි? මේ ප්‍රශ්නය මගේ හිතට පද දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අසා සිනා පහල කළා. උන්වහන්සේ උගන්වන දේ සමහරුන්ට තේරුම් ගැනීමට උවමනාවක් නැත්තම් කුමක් කරන්නද? උන්වහන්සේ ඔහුට මේ පහදා දෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු දීමේ විලාසය උන්වහන්සේ වෙත පැමිණි ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව විවිධාකාර වුණා. ඇතැම් අවස්ථාවල පිළිතුරු දෙන්නේ නැවත ප්‍රශ්න ඇසීමෙනුයි. මේ අවස්ථාවේදීත් උන්වහන්සේ ප්‍රශ්න ඇසීම මගින්ම පිළිතුරු දීම ආරම්භ කළා. ඔබ කොහේ ඉඳලාද මෙහි ආවේ? භාග්‍යවතුන් වහන්සේ, මම කෝසල ජනපදයේ අගනුවර වන ශ්‍රාවස්ති නගරයේ ඉඳලා ආවේ. නෑ නෑ, ඔබේ මූණුවරින් පෙන්නුම් කරන්නේ ඔබ මේ ජනපදයේ නොවන බවයි. ඔබ වෙනත් ප්‍රදේශයකින් ඇවිත් මේ පදිංචිව සිටින බවයි පේන්නේ. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ, ඒක හරි. ඇත්තෙන්ම මා අයත් වෙන්නේ මගධ දේශීය රජගහනුවරටයි. මම එහි සිට මෙහි ඇවිත් පසුගිය අවුරුදු කීපයේ සිට මේ පදිංචි වී සිටිනවා. හොඳයි, මේ පදිංචිව සිටින ඔබ මගධ දේශයේ රජගහනුවර සිටින සියලුම න්‍යායන් සමග සම්බන්ධකම් අත්හැරලද? ඔබ තවදුරටත් එහෙ යන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්ස, මම තවමත් එහෙ යනවා. එහෙ මගේ න්‍යායන් ඉන්නවා, යාළුවන් ඉන්නවා, මගේ ව්‍යාපාර කටයුතුත් එහෙ තියෙනවා. අවුරුද්දකට බොහෝ වතාවක් මම එහෙ ගිහින් එනවා. හොඳයි, ඔබ මෙහි සිට නිතර නිතර රජගහනුවරට යනවා එනවා. ඒ මාර්ගයේ බොහෝ වතාවක් ගමන් කර ඇති නිසා ඔබ ඒ මාර්ගය හොඳින් දන්නවා ඇතිනේ. එහෙමයි භාග්‍යවතුන් වහන්ස, මම ඒ මාර්ගය හොඳට දන්නවා. එහෙනම් මට කියන්න, ඔබ මේ පළාතේ පදිංචි වී සිටින නිසා ඔබට මෙහෙත් බොහෝ යාළුවන් ඇති. මේ යාළුවන්ගෙන් සමහර අය ඔබට බොහොම සමීප ඇති නේද? එහෙමයි භාග්‍යවතුන් වහන්ස, සමහර අය මා සමග බොහෝම හිතවත්ව ඉන්නවා. ඒ අය ඔබ මේ පළාතේ නොවන බව සාතික වශයෙන්ම දන්නවා. ඔබ මගධ දේශයේ රජගහනුවර සිට ඇවිත් මේ පදිංචි වී සිටින බව දන්නවා. එසේම ඔබ අවුරුද්දකට කීප වතාවක් රජගහනුවරට යන එන බවත් දන්නවා ඇති නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මෙහි සිට රජගහනුවරට යන මාර්ගය ඔබ ඉතා හොඳින් දන්නා බවත් මේ අය දන්නවා. එහෙමයි ස්වාමීනි. සමහර අය මේ ගමන් මාර්ගය කොහොමද, ඒ කුමන ආකාරයේ මාර්ගයක්ද යනුවෙන් ඔබෙන් ඇසුවොත් ඒ රහසක් වශයෙන් සංවාගෙන ඉන්නවද? එසේ නැත්නම් ඒ පැහැදිලි කර දෙනවද? භාග්‍යවතුන් වහන්සේ, මම එය ඉතා හොඳින් මෙසේ ඔවුන්ට පැහැදිලි කර දෙනවා. ඔබ මෙහි සිට, එනම් ශ්‍රාවස්ත්‍යයේ සිට නැගෙනහිර දිසාවට ඇති මේ මාර්ගයේ යමින් මේ තැන්වලින් හැරි ගමන් කර බරණැස් නුවරට ළඟා වෙන්න. ඉන්පසු මේ මාර්ගයේ මේ තැන්වලින් හැරි ගමන් කර ගයා නගරයට පැමිණෙන්න. ඉන්පසු මේ මාර්ගයේ මේ තැන්වලින් හැරි ගමන් කර රජගහනුවරට ළඟා වෙන්න. මේ විදියට සම්පූර්ණ මාර්ගයම ඉතා හොඳින් පැහැදිලි කරනවා. ඔබ මේ මාර්ගයේ පැහැදිලි කළ පමණින් ඒ සියලු දෙනාම රජගහනුවරට ළඟා වෙන බව ඉන් අදහස් වෙනවද? ඒක කොහොමටවත් වෙන්න බෑනේ භාග්‍යවතුන් වහන්සේ. කිසියම් කෙනෙක් ඒ මාර්ගයේ ගමන් නොකර ඔහු රජගහනුවරට ළඟා වෙන්නේ කොහොමද? තරුණය, මම හැමදාම කියන්නේ තෝකමයි. අවසන් අරමුණට ළඟා වූ පූර්ණ විමුක්ති ලැබූ පුද්ගලයෙක් ලෙස මාව හොඳින් දැනගෙන ජනතාව මා වෙත එනවා. ඔවුන් මා වෙත ඇවිත් විමුක්ති මාර්ගයේ කුමක්දයි අහනවා. මම ඒ රහසක් වශයෙන් තබා ගන්නවද? නැහැ. මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පෙන්වා දී එහි නොකඩවා ගමන් කිරීමෙන් අවසන් අරමුණට ළඟා විය හැකි බව මම ඉතා පැහැදිලිව ඔවුන්ට කියා දෙනවා. කිසියම් කෙනෙක් ඇහුම්කන් දීම පමණක් කර අවසානයේ තුන් වරක් සාධු 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 කීවත් මාර්ගයේ පියවර තබා ඉදිරියට යන්නේ නැතිනම් ඔහු අවසන් අරමුණ කරා ළඟාවන්නේ කොහොමද? එවිට මම මොනවා කරන්නද? මම මාර්ගය පෙන්වා දී තිබෙනවා. මගේ කාර්යය මම ඉටුකර තිබෙනවා. කෙනෙක් මාර්ගයේ පියවර තැබීම ආරම්භ කරලා ඔහු මාර්ගයේ එක් පියවරක් පමණක් තවා තිබුණොත් අවසන් අරමුණට එක් පියවරකින් ළඟා වෙලා, යම් කෙනෙක් මාර්ගයේ පියවර 100ක් තැබුවොත් ඔහු අවසන් ඉලක්කයට පියවර 100කින් ළඟා වෙලා, කෙනෙක් මාර්ගයේ සියලුම පියවර තබා තිබෙනවා නම් ඔහු අරමුණ සාක්ෂාත් කරලා සෑම කෙනෙක්ම තමා විසින්ම මාර්ගයේ පියවර තබමින් ඉදිරියට යා යුතුයි. කිසිම කෙනෙකුට ඔබ වෙනුවෙන් ඒක කරන්න බෑ. මගේ පිපාසයට වෙන කෙනෙක් වතුර බිව්වොත් මගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. මගේ පිපාසය සංසිඳවා ගැනීම සඳහා මා විසින්ම වතුර බීම අවශ්‍යයි. මා අසනීප වී සිටින විට වෙන කෙනෙක් බෙහෙත් බිව්වට මගේ ලෙඩේ සුව වෙන්නේ නැහැ. මා විසින්ම බෙහෙත් පානය කළ යුතුයි. ගැටලුවට පිළිතුර හරිම සරලයි. ඒත් අපි අපේම උත්සාහයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට වීරිය කරන්නේ නැතුව යම් කාරුණික අදෘශ්‍යමාන බලවේගයක් මාව දුකින් මුදවා ගනීවි යයි බලාපොරොත්තු වෙනවා. ඒක සිදුවෙන්නේ නැහැ. කොහෙත්ම ඒක සිදුවෙන්නේ නැහැ. සෑම පුද්ගලයෙක්ම තමාගේ විමුක්තිය සඳහා තමාම ක්‍රියාත්මක විය යුතුයි. මාර්ගයේ තබන සෑම පියවරක්ම තමා විසින්ම තබමින් අවසාන ඉලක්කය අරමුණ කරා යා යුතුයි. බුදුරජාණන් වහන්සේ එකල ඉන්දියාවේ විවහාරව පැවති පාලි භාෂාවෙන් මෙය පැහැදිලි කර වදාළේ මෙසේයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා අක්ඛාතාරෝ තථාගතා. තුම්මේහි කිච්ඡං ආතප්පං, ඔබේ විමුක්තිය සඳහා ඔබ විසින්ම කෙලෙස් තවන වීරියෙන් හා උද්‍යෝගයෙන් ක්‍රියා කළ යුතුයි. තථාගත යන්නේ අදහස විමුක්තිය ලබාගත් තැනැත්තා, අවසාන අරමුණ වන පරම සත්‍යය කරා ළඟා වූ තැනැත්තා යනුයි. අවසාන අරමුණ සාක්ෂාත් කරගනු ලැබූ තථාගත බවට පත් වූ උන්වහන්සේ ඉමහත් කරුණාවෙන් මාර්ගය මේකයි කියා එය පෙන්වා දෙනවා. අක්ඛාතාරෝ තථාගතා, අවසන් අරමුණ කරා ළඟා වූ සෑම කෙනෙක්ම මාර්ගය පෙන්වා දෙනවා පමණයි. සෑම පුද්ගලයෙක්ම මාර්ගයේ ගමන් කළ යුතුයි. සෑම පුද්ගලයෙක්ම තමාගේ විමුක්තිය තමා විසින්ම සලසා ගත යුතුයි. මම මාර්ගයේ ගමන් කළ යුතුයි. අවසන් අරමුණට ළඟා වීම සඳහා සෑම පියවරක්ම මා විසින්ම තැබිය යුතුයි යන කරුණ කෙනෙක් පිළිගන්නවා නම් ඇත්තටම ඒක ඉක්මනට පිළිගන්නා තරමට හොඳයි. ඊළඟට පැනනගින ප්‍රශ්නය වන්නේ මාර්ගය කුමක්ද? ඒ ගමන් කරන්නේ කෙසේද යන්නයි. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කළා. උන්වහන්සේ දිගින් දිගටම පැහැදිලි කළා. උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම කළේ මේකයි. උන්වහන්සේ දිගින් දිගටම මේ මාර්ගය, ධර්ම මාර්ගය පැහැදිලි කර දුන්නා. ධර්මය යනු නීතියයි, ධර්මය යනු සත්‍යයයි, ධර්මය යනු පවතින ස්වභාවයයි. සමස්ත විශ්වයම, ජීවී අජීවී සියල්ලම පාලනය කරුන් ලබන ස්වභාව ධර්මයේ නීතියයි, ස්වභාව ධර්මයේ විශ්ව නීතියයි. එය කෙසේවත් එක් මිනිස් කොටසකට පමණක් අයත් වන දෙයක් නෙමෙයි. එය විශ්වීයයි. මේ නීතිය කුමක්ද, ස්වභාව ධර්මයනු කුමක්ද යන්න කෙනෙක් විසින් තේරුම් ගත යුතුයි. ස්වභාව ධර්මයේ නීතිය මම කඩකොළොත් ඒ මොහොතේදීම මට දඬුවම් ලැබෙන බව වටහා ගත යුතුයි. ඒ වගේම ස්වභාව ධර්මයට එකඟව ඊට අනුකූලව මම ජීවත් වන විට මට එයින් උදව් උපකාර ලැබෙන බව වටහා ගත යුතුයි. එවිට විමුක්ති මාර්ගයේ අවසන් අරමුණ කරා පියවර තැබීමට මම පටන් ගන්නවා. මේක තමයි මාර්ගය කියා අවබෝධ කරගන්නවා. දවසක් එක්තරා පුද්ගලයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් කිව්වා, භාග්‍යවතුන් වහන්ස, ඉතා කෙටියෙන් සරල භාෂාවෙන් මේ මාර්ගය කොමද්දයි මට පහදා දෙන්න. මට ගැඹුරු ධර්මය දර්ශන තේරුම් ගන්න බෑ. බුදුන් වහන්සේට සිනා පහළ වුණා. ධර්මය ගැඹුරු දර්ශනයක් නොවිය යුතුයි. එය ජනතාව විසින් පුහුණු කළ යුතු දෙයක් විය යුතුයි. ඒ සඳහා එය කොමද්දයි ඔවුන් විසින් තේරුම් ගත යුතුයි. එය හරියාකාරව තේරුම් නොගෙන බුද්ධිමය වාද විවාද පැවැත්වීමෙන් පළක් නැහැ. සෑම විටම ධර්මය පැහැදිලිව සරලව ඉදිරිපත් කර තිබෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ වදාලා, හොඳයි, මම නැවතත් ඔබට පැහැදිලි කර දෙන්නම්. ඉතාම කෙටියෙන් එදා භාවිතා කළ පාලි භාෂාවෙන් මාර්ගය කුමද්දැයි උන්වහන්සේ මෙසේ පැහැදිලි කළා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං ඒතං බුද්ධාන සාසනං සාසනං යනු ඉගැන්වීමයි බුද්ධාන යනු සියලුම බුදුවරුන්ගේ බවයි ඒතං බුද්ධාන සාසනං යනු මෙය සියලුම බුදුවරුන්ගේ ඉගැන්වීම බවයි උන්වහන්සේ කිසි දිනක මේ මගේ ඉගැන්වීමයි කියා දේශනා කර නැහැ බුද්ධ යනු කිසිවකුගේ නමක් නෙමෙයි බුද්ධ යනු අවබෝධ කරගත් තැනැත්තා පූර්ණ විමුක්තියට පත් පුද්ගලයා යනුයි උන්වහන්සේගේ නම ගෞතම බුද්ධත්වය ලැබීම එත් පුද්ගලයෙකුට පමණක් සීමා වූවක් නොවේ බුද්ධත්වය ලැබිය හැක්කේ ගෞතමයන් වහන්සේට පමණක් නොවේ ඕනෑම කෙනෙකුට බුද්ධත්වයට පත්වෙන්න පුළුවන් ඒත් ඒක ඒ තරම් ලිහිසි පාසු කාර්යයක් නම් නෙමෙයි ඔබ දවස් 10ක පාඨමාලාවකට ඇවිත් බුදු වෙන්න හිතනවද බෑ බෑ ඒක කරන්න බෑ ඒක ඉතාම දුෂ්කර කාර්යයක් ඉතාම අපහසුයි නමුත් ඒ දුෂ්කර කාර්යය අපහසු කාර්යය දිගින් දිගටම කිරීමෙන් ඕනෑම කෙනෙකුට බුද්ධත්වයට පත්වීමට හැකියාව තියෙනවා කෙනෙක් බුද්ධත්වයට පත් වූ විට උන්වහන්සේ උගන්වන්නේ මේකයි වෙන කිසිවක් නෙමෙයි මේ සියලු බුදුවරුන්ගේ ඉගැන්වීමයි මේ ඉගැන්වීම කුමක්ද සබ්බ පාපස්ස අකරණං අකරණං යනු වැළකී සිටීමයි සබ්බ යනු සියල්ලයි පාපස්ස යනු පාපකාරී ක්‍රියාවනුයි ඒ අනුව සබ්බ පාපස්ස අකරණං යනු සියලු පාපකාරී ක්‍රියාවන්ගෙන් අකුසලයන්ගෙන් වැළකී සිටීමයි කුසලස්ස උපසම්පදා යනු කුසල ක්‍රියාවන්හි යහපත් ක්‍රියාවන්හි යෙදීමයි උපසම්පදා යනු දැහැමි ක්‍රියාක්ෂේත්‍රයට ඇතුල්වීමයි කුසල ක්‍රියාවල යෙදීමයි සචිත්ත පරියෝ දපනං යනු දිගින් දිගටම සිත පිරිසුදු කිරීමයි සියලු අකුසලයන්ගෙන් පාපකාරී ක්‍රියාවන්ගෙන් වළකින්න කුසල ක්‍රියාවන්හි යෙදෙන්න දිගින් දිගටම සිත පිරිසුදු කර ගැනීමේ නිරතවන්න එපමණයි කරන්න තියෙන්නේ අංග සම්පූර්ණ ධර්මය මෙහි ඇතුළත් වී තිබෙනවා කිසිම අඩුවක් නැතිව මෙහි සියල්ල ඇතුළත් මේකට කිසිවක් ඔබ ඇතුල් කරන්න අවශ්‍ය නැහැ අංග සම්පූර්ණයි සියල්ලෙන්ම සම්පූර්ණයි එය පරිපූර්ණං යනුවෙන් හැඳින්වෙන්නේ මේ නිසයි එයින් ඉවත් කළ යුතු කිසිවකුත් නැහැ ඉවත් කිරීමට අවශ්‍ය වැරදි කියා කිව හැකි අංශුවක්වත් ධර්මය තුල නැහැ හිතා පිරිසිදුයි අතිපාරිසුද්ධයි පරිසුද්ධං යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසයි ඊට කිසිවක් එකතු කළ යුතුත් නැහැ එයින් යමක් ඉවත් කළ යුතුත් නැහැ මේ තමයි ධර්මය සියලු අකුසල ක්‍රියාවන්ගෙන් වළකින්න කුසල ක්‍රියාවන් කරන්න සිත පිරිසුදු කරගන්න ආගම් වශයෙන් සැලකෙන සියල්ලෙන්ම කියනු ලබන්නේ එකම දෙයයි නමුත් සර්වඥන් වහන්සේ නමක් උගන්වන්නේ විශ්ව සාධාරණ ධර්මයයි උන්වහන්සේ කිසිවිටකත් කොටසකට පමණක් සීමා වූ දෙයක් උගන්වන්නේ නැහැ උගන්වන්නේ විශ්ව සාධාරණ ධර්මයයි සෑම කල්ලි පවතින ධර්මයයි සෝබාධාමේ නීතිය සෑම කාලයටම එක හා සමානයි එය අතීතයේත් එසේම පැවතුණා වර්තමානයේත් එසේම පවතිනවා අනාගතයේත් එය එසේම පවතී එය සියලු දෙනාටම එකසේ අදාළයි ඒ විශ්වීය ධර්මයයි මෝහය මුලා වූ පුද්ගලයින් ධර්මයේ හරය නොදකින නිසා නොයෙකුත් ආගම් ඇති කරගන්නවා එවිට මේ වචනම වෙනත් අර්ථ ඇති වචනවලින් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා සෑම ආගමික නායකයෙක්ම පවසන්නේ එකම දෙයයි පාපකාරී ක්‍රියාවන් කරන්න යනුවෙන් උපදෙස් දීමක් නැහැ සෑම ආගමක්ම සෑම සම්ප්‍රදායක්ම සෑම ආගම් කතෘවරයෙක්ම පවසන්නේ එකම දෙයයි කුසල ක්‍රියාවන්හි යෙදෙන්න ඔබේ සිත පිරිසුදු කරගන්න එහෙම වුණත් විවිධ ආගමික ඉගැන්වීම්වල අධර්මිෂ්ට බව යනු කුමක්ද ධර්මිෂ්ට බව යනු කුමක්ද යනාදිය සම්බන්ධව කරන පැහැදිලි කිරීම්වල විශාල වෙනස්කම් තියෙනවා. ධර්මය ආගමික කණ්ඩායම් ලෙස බෙදී ගිය විට ඒ ඒ ආගම්වල ඒ ඒ අනුගාමිකයින් ධර්මිෂ්ට පුද්ගලයින් වශයෙන් හඳුන්වාගනු ලබන ඒ අය ඒ ඒ ආගමික කණ්ඩායමට ආවේනික වූ ඇඳුම් අඳිනවා වෙන්න පුළුවන්. නොයෙක් වර්ගයේ නවගුණවැල් වැනි මාල පැළඳගෙන සිටිනවා වෙන්න පුළුවන්. නළලෙහි යම් යම් ලකුණු තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. වෙනත් විවිධාකාර බාහිර පෙනුමින් යුක්ත වෙන්නත් පුළුවන්. මෙබඳු තත්ත්වයක් ඇති විට ඒ ඒ ආගමික කණ්ඩායම්වලට අයත් අය තමන්ගේ කණ්ඩායමට අයත් අයගේ බාහිර පෙනුමින් යුත් අය පමණක් ධර්මිෂ්ට අය ලෙස පිළිගන්නවා. එබඳු බාහිර පෙනුමක් නැති අය දැහැමි අය වශයෙන් පිළිගන්නේ නැහැ. මේ ආකාරයෙන් දෙනු ලබන නිර්වචන වැරදි. තවද ඒ ඒ ආගමික කණ්ඩායමට අයත් පුද්ගලයින් විවිධ ආකාරයේ පුද පූජා ආගමික වත්පිළිවෙත් ආගමික උත්සව ආදිය පවත්වනවා. මේ පුද පූජා ආගමික වත්පිළිවෙත් උත්සව ආදිය එකිනෙකට වෙනස්. කිසියම් කණ්ඩායමකට අයත් වූ අය මෙසේ පවසන්න පුළුවන්. අපි පවත්වන පුද පූජා තමයි ඉතාම ශ්‍රේෂ්ඨ. අපේ ආගමික වත්පිළිවෙත් උත්සව ආදිය පවත්වන අය තමයි දැහැමි අය. ඒවා නොකරන අය යහපත් අය නෙවෙයි. ඒ අය පෞකාර අය. අධර්මිෂ්ට බව හා ධර්මිෂ්ට බව පිළිබඳව තවත් අර්ථකථන තිබෙනවා. වඩාත් පටලැවිලි සහිත තවත් අර්ථකථනයක් මේ. සෑම ආගමික කණ්ඩායමකටම යම් යම් විශ්වාසයන් නොයෙකු දෘෂ්ටීන් හා යම්කිසි දර්ශනයක් තියෙනවා. ඒ අය ඒවා විශ්වාස කරනවා. ඒවා විශ්වාස කරන අය පමණක් යහපත් ධර්මිෂ්ට පුද්ගලයන් බවත් පිළි නොගන්නා අය සිල්වත් ගුණවත් නොවන අධර්මිෂ්ට අය බවත් ඔවුන්ගේ පිළිගැනීමයි. මේ පිළිබඳව මෙලෙස දෙනු ලබන අර්ථකථන ධර්මයට හානි කරයි. එවිට ධර්මය තවදුරටත් ධර්මය වෙන්නේ නැහැ. ධර්මය පිළිබඳ අර්ථකථනය විශ්වසාධාරණයි. එය එක් කොටසකට පමණක් සීමා වූවක් නෙවෙයි. බාහිර පෙනුම ආගමික කණ්ඩායමකින් කණ්ඩායමකට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ආගමික චාරිත්‍ර පුද පූජා ආගමික වත්පිළිවෙත් ආගමකින් ආගමකට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. දාර්ශනික විශ්වාසයන්ද එලෙස වෙනස් විය හැකියි. නමුත් ධර්මය පිළිබඳ අර්ථකථනය එසේ වෙනස් වෙන්න බැහැ. එය විශ්වසාධාරණයි. හැම කාලයටම පොදුයි. පව යනුවෙන් හඳුන්වන්නේ මොනවාද? අකුසල ක්‍රියාවක් කියන්නේ මොකද්ද? අන් අයට හිංසා පීඩා කරන, ඔවුන්ගේ සාමයට හා සහජීවනයට බාධා කරන ඕනෑම කායික හෝ වාචසික ක්‍රියාවක් පාපකාරී ක්‍රියාවක් වෙනවා. අකුසල ක්‍රියාවක් වෙනවා. පුණ්‍ය ක්‍රියාවක් කියන්නේ මොකද්ද? කුසල ක්‍රියාවක් කියන්නේ මොකද්ද? අන් අයට සාමකාමී යහපත් පරිසරයක් ඇතිකිරීම සඳහා උපකාරී වන, අන් අයගේ සාමයට සහජීවනයට බාධා නොකරන, ඔවුන්ට හිංසා පීඩා නොකරන ඕනෑම කායික හෝ වාචසික ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවක් කුසල ක්‍රියාවක් වෙනවා. මේ අර්ථකථනය විශ්වීයයි. කෙනෙක් අත්දැකීම් මට්ටමින් ධර්ම මාර්ගයේ ගැඹුරටම ගමන් කරන විට මේ අර්ථ දැක්වීම ස්වභාව ධර්මයේ නීතියට එකඟ බව හොඳින් පැහැදිලි වෙනවා. පළමුවැනි පියවර සීලයයි. පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකීම සදාචාරාත්මකව ජීවත් වීම සීලයයි. අන් අයට හිංසා පීඩා සිදුවන කිසිම කායික හෝ වාචසික ක්‍රියාවක් කරන්න එපා. සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්න. කුසල ක්‍රියාවන් කරන්න. වැදගත්ම කුසල ක්‍රියාව වන්නේ ඔබේ සිත පාලනය කර ගැනීමයි. කිසිවිටක සිතෙහි වහලෙක් වෙන්න එපා. ඔබේ සිත පාලනය කර ගැනීමට එකඟ කර ගැනීමට පුරුදු වන්න. සිත එක අරමුණක තබා ගැනීමේ හැකියාව දියුණු කරගන්න. මේ කළ යුත්තේ කිසිම කෙනෙකු කෙරෙහි තරහකින් වෛරයකින් හෝ ක්‍රෝධයකින් තොරව කුසල් සිතකින් යුක්තවයි. කුසල් ක්‍රියාවන් අතරින් ප්‍රධාන වන්නේ සිත පාලනය කර ගැනීමයි. මේ ධර්ම මාර්ගයේ දෙවන පියවරයි. කෙනෙක් ධර්ම මාර්ගයේ පියවර තබනවත් සමගම මේ ඉගැන්වීම බෙහෙවින්ම විශ්වීය බව, බෙහෙවින්ම විශ්ව සාධාරණ බව පැහැදිලි වෙනවා. ධර්ම මාර්ගයේ පළමුවන පියවර සීලයයි, දෙවැන්න සමාධියයි, තුන්වැන්න සිත පිරිසුදු කිරීමයි. එනම් ප්‍රඥාවයි. ප්‍රඥා යනු අත්දැකීම් මට්ටමින් තමා තුළ පවතින යථාර්ථය අවබෝධ කර ගැනීමයි. තමන් තුළ පවතින සත්‍යතාවය ඍජුවම අත්දැක විශ්ව නීතිය පිළිබඳ දැනුම දියුණු කර ගැනීමෙන් ගැඹුරුම මට්ටමින් සිතේ හැසිරීම රටාව වෙනස් කිරීමයි. මෙයින් පළමුවන සීලයයි. සදාචාරාත්මකව ජීවත් වීමයි. මුලින්ම කෙනෙක් එය චින්තාමය මට්ටමින් පමණක් වටහා ගැනීමට පටන් ගන්නවා. ඔව්, අන් අයට හිංසාවක් හෝ පීඩාවක් සිදුවන කායික හෝ වාචසික ක්‍රියාවක් මම නොකළ යුතුයි. උදාහරණයක් වශයෙන් කෙනෙක් ඇවිත් මට ගහනවට හෝ මාව මරනවට මම කොහෙත්ම කැමති නැහැ. ඇත්තටම මම ඒකට කැමති නැහැ. මම කැමති නැහැ. ඒ වගේම මම වෙන කෙනෙකුට ගහනවා නම්, වෙන කෙනෙක් මරනවා නම් ඒ අයද ඒකට කොහොමටවත් කැමති නැහැ. කවුරුන් හෝ මට කරනවට මම අකමැති කිසිම දෙයක් මමත් කාටවත් නොකළ යුතුයි. මම ප්‍රාණඝාතයක් නොකළ යුතුයි. හේතුව ඉන් අන් අය පීඩාවට වේදනාවට පත්වෙනවා. කවුරුන් හෝ මම කැමති දෙයක් මගෙන් සොරාගත්තොත් මම ඒකට කැමති නැහැ. ඒකෙන් මම වේදනාවට පත්වෙනවා. ඒ නිසා අන්සතු දෙයක් මම සොරකම් නොකළ යුතුයි. ඒ පුද්ගලයාට එයින් වේදනාවක් සිදුවන නිසා මම එය නොකළ යුතුයි. කවුරුන් හෝ මගේ පවුලේ කෙනෙකුට ලිංගික බලහත්කාරකමක් හෝ ලිංගික අපචාරයක් කළොත් මම ඒකට කැමති නැහැ. ඒකෙන් මට වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම අන් අය එයින් වේදනාවට පත්වන නිසා මමත් එවැනි දේ නොකළ යුතුයි. කවුරුන් හෝ බොරු කියා මාව රවට්ටන්න උත්සාහ කළොත් මම ඒකට කැමති නැහැ. ඒ නිසා මමත් බොරු කියා අන් අය මුලා නොකළ යුතුයි. සිත රිදෙන පරුස වචන වලින් මට කතා කරනවට මම කැමති නැහැ. අනෙක් අයත් එහෙමයි. ඒ නිසා මමත් අනෙක් අයට පරුස වචනෙන් කතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේක කරන්න හොඳ නැහැ, අරක කරන්න හොඳ නැහැ ආදී වශයෙන් කළ යුතු නොකළ යුතු දේ මට තේරෙනවා. අනෙක් අයටත් තේරෙනවා. නමුත් යම් කෙනෙක් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් හෝ ගැනීමෙන් මත්තුනොත් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වෙනවා. මත්ද්‍රව්‍යයි හෝ මත්වතුරෙහි වහලෙක් බවට පත් වූ පුද්ගලයා මත් වූ විට තමන්ට කරන්න ඕන නැති සියලුම දේ කරනවා. ඒ නිසා කිසිම වර්ගයක මත්ද්‍රව්‍යයක් මම නොගත යුතුයි. සිතෙහි මතුපිට මට්ටමින් චින්තාමය මට්ටමින් කෙනෙක් තේරුම් ගන්නේ මේ ආකාරයටයි. තවත් ක්‍රමයකට චින්තාමය මට්ටමින් කෙනෙක් මීට වඩා තව ටිකක් ගැඹුරින් වටහා ගැනීමට පටන් ගන්නවා. මනුෂ්‍යයා සමාජයේ ජීවත් වන්නේ පවුලේ සමාජිකයන් හා අන් අය සමග ඔහු සමාජයේ ජීවත් විය යුතුයි. ඔහු තමා අවට පරිසරයට හානි කරන, සාමයට බාධා කරන, සහජීවනයට බාධා කරන ක්‍රියාවන් වල යෙදෙනවා නම් මේ පුද්ගලයා සාමය සහජීවනය භුක්ති විඳින්නේ කොහොමද? මා වටා සෑම තැනම ගිනි ඇවුලුවොත් මා වටේම ගිනිදල් පත්තු වෙනවා. එවිට මා තුළ සිසිල් ගතියක්, සන්සුන් බවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒක වෙන්න බෑ. ඒ නිසා මා අවට පරිසරය වඩාත් සාමකාමී, සන්සුන් එකක් බවට පත්වෙන්න මම උපකාර කළ යුතුයි. ඒ පරිසරයේ ජීවත් වෙමින් සාමය, සතුට, සැනසුම භුක්ති විඳිය හැක්කේ එතකොටයි. ඔව්, යමෙකුට ඒ ආකාරයෙන් මේ කරුණු පැහැදිලි වෙනවා. නමුත් කෙනෙකුට නියම වශයෙන් ධර්මය පැහැදිලි වෙන්නේ එය පුහුණු කරන විටයි. සර්වඥන් වහන්සේ විසින් ස්වභාව ධර්මයේ නීතිය අත්දැකීම් මට්ටමින් අවබෝධ කරගත හැකි ආකාරය පෙන්වා දෙනවා. අන් අයට හිංසා පීඩා සිදුවන යම් කායික හෝ වාචසික ක්‍රියාවක් සිදු කරන සෑම විටම තම සිත තුළ විශාල ප්‍රමාණයක අකුසල් ජනිත කරගන්නේ නැතුව ඒ ක්‍රියාව කළ නොහැකි බව කෙනෙකුට අත්දැකීම් මට්ටමින් පැහැදිලි වෙනවා. යම් කෙනෙකුට තරහ, වෛරය, ක්‍රෝධය, අමනාපය ඇති කරගන්නේ නැතුව කිසිවෙක් මරණයට පත් කරන්න බෑ. දැඩි ලෝභයක්, ආශාවක් ඇති කරගන්නේ නැතුව කිසිවක් සොරකම් කරන්න බෑ. රාගේ ජනිත කරගන්නේ නැතුව වැරදි කාමසේවනය දෙන්න බෑ. මේ ආකාරයට යමෙක් අන් අය පීඩාවට, අසහනයට පත්වන කායිකෝ වාචසික ක්‍රියාවන් කරන්නේ පළමුව ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව වැනි අපිරිසුදු සිතිවලි තමන් තුළ වර්ධනය කර ගැනීමෙන් පසුව පමණයි. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් අත්දැකීමෙන් මේක වටහා ගැනීමට පටන් ගන්නවා. කෙනෙක් අත්දැකීම් මට්ටමින් තවත් දෙයක් වටහා ගැනීමට පටන් ගන්නවා. මම තරහ, වෛරය, ක්‍රෝධය, රාගය, භය, ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, දැඩි ලෝභය ආදී කුමන හෝ ආකාරයේ අපිරිසුදු සිතිවිලි ජනිත කර ගැනීම ස්වභාව ධර්මය අනුමත කරන්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයට විරුද්ධ වීමක්. ඒ නිසා ස්වභාව ධර්මය දඬුවම් දෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේම මට දඬුවම් දෙනවා. මරණින් පසුවත් දඬුවම් ලැබෙනවා. ඒක පැත්තකින් තියමු. ඒක විශ්වාස කරන්න එපා කියනවා නෙවෙයි. නමුත් දැනට ඒක පැත්තකින් තියමු. ඔබට මේ මොහොතේම දඬුවම් ලැබෙනවා. ධර්ම මාර්ගයේ පියවර තැබීම ආරම්භ කර ඇති සෑම කෙනෙක්ම මම තරහ, ද්වේෂ ඇති කරගත්තොත් මම බොහොම කැළඹීමට, නොසතුටට, දුකට පත්වෙන නිසා ස්වභාව ධර්මය මට දඬුවම් දෙන්න පටන් අරගෙන තිබෙන බව තේරුම් ගන්නවා. මගේ සිතේ තරහ ජනිත කරගෙන මා තුළ සාමකාමී, ශාන්ත, නිශ්චල බවක් විඳ ගැනීමට කොහෙත්ම බෑ. කොහෙත්ම බෑ. එතකොට මම අනිවාර්යයෙන්ම අසහනයට පත්වෙනවාමයි. මේ ආකාරයට මම ඕනෑම ක්ලේශයක්, අපිරිසිදු සිතුවිල්ලක් ජනිත කරන විට මම අනිවාර්යයෙන්ම අසහනයට පත්වෙනවා. ස්වභාව ධර්මයේ නීතිය ඒ ආකාරයි. ස්වභාව ධර්මය දඬුවම් දීමට පටන් ගන්නවා. මම මෙබඳු ක්‍රියාවන්ගෙන් වළකින විට, සිතෙහි අපිරිසිදු සිතිවිලි ජනිත නොකරන විට ස්වභාව ධර්මය මට උපකාර කරන්න පටන් ගන්නවා. මට ඉතාම සැනසිදායක බවක් දැනෙනවා. මේ ස්වභාව ධර්මයේ නීතිය බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. අන් අයට හිංසා පීඩා කරන්න එපා. අන් අයට වේදනා දෙන්න එපා. කයින් හෝ වචනයෙන් අන් අයට හිරිහරයක්, කරදරයක් සිදුවන කිසිම ක්‍රියාවක් කරන්න එපා. ඊට හේතුව එසේ කිරීමෙන් ඔබ ඔබටම හානි කරගන්න පටන් ගන්න නිසයි. ඔබ ඒක දන්නේ නැහැ. නමුත් ඔබේ ක්‍රියාවේ පළමු ගොදුර වන්නේ ඔබමයි. කෙනෙකුට යම් කෙනෙක් මැරීමට අවශ්‍ය නම් ඔහු කෝපය උපදවාගත යුතුයි. කෙනෙක් කෝපයට පත්වුණු විට එවලේම ඔහුට දඬුවම් ලැබෙනවා. කෙනෙකුගේ ද්වේෂය නැමැති ක්ලේශය පළමු ගොදුර බවට පත්වන්නේ තමාමයි. ධර්ම මාර්ගයේ පියවර තබන කෙනෙකුට මෙය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. තම අභ්‍යන්තරය තුළ පවතින සත්‍යතාවේ අත්විඳින්න, අත්දකින්න පටන්ගෙන තිබෙන නිසා ගැඹුරුම මට්ටමින් කෙනෙකුගේ හැසිරීම රටාව, ජීවත් වන ආකාරය નિરાයාසයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. කෙනෙක් තමාගේ අභ්‍යන්තරය තුළ පවතින සත්‍යතාවය අත්දකින්නේ නැති හේතුවෙන් සෑම විටම තමන් වැදගත්කමක් දෙන්නේ පිටස්තර දේටමයි. හේතුව එවැනි කෙනෙක් තමන්ට ස්වභාව ධර්මයේ දඬුවම් කරන්න පටන්ගෙන තිබෙන ආකාරය දන්නේත් නැහැ. ස්වභාව ධර්මයේ උපකාර කරන්න පටන්ගෙන තිබෙන ආකාරය දන්නේත් නැහැ. ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ දවස් 10 තුලදී මේ භාවනා පුහුණුවෙන් ඔබ ලබන දැනුමෙන් එය වඩාත් පැහැදිලි වෙනවා. ඒ චින්තාමය මට්ටමින් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කළ නිසාවත්, යම් ආගම් කතුවරේ ප්‍රකාශ කළ නිසාවත්, ආගමික පොත්වල සඳහන් වන නිසාවත්, ඒවා ගැන ඇති ශ්‍රද්ධාව නිසාවත් නෙවෙයි. එසේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීමෙන් පමණක් මදි. කෙනෙක් තමාගේ අත්දැකීම් මට්ටමින් ඍජුවම අත්දකින විට තමන්ට වඩා හොඳින් පැහැදිලි වෙන්නේ මෙන්න මේ වගේයි. කෙනෙක් අත ගින්දරට ඇල්ලුවොත් අත පිච්චෙනවා. එවිට ගින්දරට අත පැවීම පීඩාගෙන දෙන බව ඔහු දැනගන්නවා. අත පුළුස්සා ගැනීමට අකමැති නිසා නැවත වරක් ගින්දරට අත දමන්නේ නැහැ. ගින්දරින් ඈත් වෙනවා. ඔබ අන් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන විට අනුන්ට රිදවන්න කලින් ඔබ ඔබටම රිදවගන්නවා. පීඩා කරගන්න පටන්ගෙන ඇති බව ඔබ තුළ ගැඹුරින්ම අත්දකිනවා. තම අභ්‍යන්තරය ගිනිගන්න පටන්ගෙන තියෙන බව ඔබටම දැනෙනවා. තම අභ්‍යන්තරය අපාගින්නෙන් දවා ගැනීම ඔබ මේ මොහොතේම දැම්මම ආරම්භ කරලා. අන් අයට යහපතක් සිදුවන කුසල ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් ඔබ කරන විට දිව්‍ය ලෝකයේ සැප වගේ ශාන්තියක් සැනසීමක් ඔබ අත්විඳින්න පටන් ගන්නවා. යම් කෙනෙක් කරන කුසල් හෝ අකුසල් ක්‍රියාවන්ට අනුව දිව්‍ය ලෝක සැප හා අපා දුක් තමා තුළින්ම අත්විඳින්න අත්දකින්න පටන් ගන්නවා. මේ අත්විඳීම අත්දැකීම ධර්මය නිවැරදිව පුහුණු කිරීමට උපකාරී වෙනවා. අකුසල ක්‍රියාවන්ගෙන් වළකින්න, කුසල ක්‍රියාවන්හි යෙදෙන්න, අවසන් අරමුණ සාක්ෂාත් කරගන්නා මාර්ගය පියවරෙන් පියවර ඒ මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය සවිස්තරව පැහැදිලි කර තිබෙනවා. එකල පැවති භාෂාව අනුව මේ මුළු මාර්ගයම හැඳින්වූයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලයි. අරියෝ උතුම්, මග්ගෝ මාර්ගයයි. අරියෝ මග්ගෝ යනු උතුම් මාර්ගයයි. මේ ආර්ය මාර්ගයේ උතුම් මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙක් ඒ කාන්තයෙන්ම උතුම් පුද්ගලයෙක් වෙනවා. යම් කෙනෙක් ඕනෑම රටකට, ඕනෑම ජාතියකට අයත් විය හැකියි. ඕනෑම වර්ණයකින් යුක්ත විය හැකියි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් විය හැකියි. කිසිම වෙනසක් නැතුව මේ මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙක් අවසානයේ උතුම් පුද්ගලයෙක්, ශ්‍රද්ධාවන්තයෙක්, හොඳ හදවතක් ඇති කෙනෙක්, පිරිසුදු හදවතක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. ආර්ය මාර්ගය උතුම් මාර්ගය යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසයි. මේ මාර්ගය අංග 8කින් යුක්ත වන නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හඳුන්වනවා. සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් මේ මාර්ගය කොටස් තුනකට බෙදෙනවා. සීල යනු සදාචාරාත්මක බවයි. අන් අයට හිංසාවක්, පීඩාවක් සිදුවන කායික හෝ වාචසික ක්‍රියාවන්ගෙන් වැළකීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් මේ සීල කොටසට අයත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව ඒ කොටස් තුනයි. සම්මා යන වචනයේ තේරුම නිවැරදි, යහපත් යන්නයි. සම්මා වාචා යනු නිවැරදි යහපත් වචනයයි. වචන නිවැරදි යහපත් වචන විය යුතුයි. යහපත් වචන මොනවාද? අයහපත් වචන මොනවාද යන්න හඳුනාගන්නේ කොහොමද? අයහපත් වචන මොනවාදැයි ඔබ දැනගෙන ඒවායින් වැළකෙන විට ඉතිරි වෙන්නේ නිවැරදි යහපත් වචනයි. කෙනෙකුගේ වාචික ක්‍රියාවන්ට සම්බන්ධ යහපත් වූ අයහපත් වචන මොනවාද? ඔබ බොරු කීමෙන් වැළකී සිටිනවා. ඔබ බොරු කිව්වොත් ඒක පාපයක්. ඔබ අන් අය රිදවන පරුස වචන කීමෙන් වැළකී සිටිනවා. ඔබ කේලම් කීමෙන් වැළකී සිටිනවා. අනුන් තරහ කරන, භේද කරන, සාමය බිඳහෙලන කේලම් කීම අකුසල ක්‍රියාවක්. ඔබ හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. තමන්ගේත් අනුන්ගේත් කාලය කා දමන වැඩකට නැති හිස් වචන කීම වචනයෙන් සිදුවන අකුසල කර්මයක් වෙනවා. මේ ආකාරයේ වැරදි වචන වලින් වැළකෙනවා නම් ඉතිරි වෙන්නේ යහපත් වචනයි. මේ සම්මා වාචායි, යහපත් වාචික ක්‍රියාවයි. ඊළඟ අංගය සම්මා කම්මන්ත, නිවැරදි යහපත් කායික ක්‍රියා. කලින් කේදේ මේකටත් අදාළයි. අන් අයට රිදවන, හිංසාවක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් පාපකාරී ක්‍රියාවක් වෙනවා. කෙනෙක් ඒ ක්‍රියාවන්ගෙන් වැළකෙන විට ඉතිරි වෙන්නේ යහපත් ක්‍රියාවයි. ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකම් කිරීමෙන් වළකින්න, වැරදි කාමසේවනයෙන් වලකින්න, සුරාපානයෙන් වලකින්න, මේවයින් වැළකුණු විට කෙනෙකුගේ කයින් සිදුවන අනෙක් සියලුම ක්‍රියා ඉබේම නිවැරදි වෙනවා, යහපත් වෙනවා. ඉතිරි සෑම ක්‍රියාවක්ම යහපත් කායික ක්‍රියා වෙනවා. සම්මා ආජීව යනු නිවැරදි යහපත් දිවි පැවැත්මයි. භික්ෂුවක් භික්ෂුණියක් ගෙයින් ගෙට ගොස් පිණ්ඩපාතය ලබා ගන්නවා. ඔවුන් ආහාර පාන ආදිය තමා සන්තකව තබා ගන්නේ නැහැ. නමුත් ගිහියෙකුට එහෙම කරන්න බෑ. ගිහියන් කිසිවෙකුට හානියක් නොකර අවංකව මහන්සි වී වැඩ කර තම ජීවිකාව සඳහා මුදල් උපයා ගත යුතුයි. මේ ජීවිකාව කුමන එකක්ද යන්න මැනීම සඳහා නැවතත් කලින් කී මිනුම් දණ්ඩම යොදා ගත යුතුයි. තමාගේ ජීවනෝපාය මාර්ගයෙන් මුදල් උපයන විට ඉන් කිසිවෙකුට හානියක් නොවිය යුතුයි. යමෙකුගේ ව්‍යාපාරයෙන් විශාල ලාභයක් ලැබුණත් එයින් අන් අයට හිංසාවක් වෙනවා නම් ඒක සම්මා ආජීව නිවැරදි යහපත් දිවි පැවැත්මක් නෙවෙයි. කෙනෙකුගේ ජීවන මාර්ගය අන් අයගේ සිල් බිඳවීමට, දුස්සීල ජීවිතයක් ගත කිරීමට, අන් අයගේ සාමයට සහ සහජීවනයට බාධා කිරීමට අනුබල දෙනවා නම් ඒක සම්මා ආජීව නෙවෙයි, නිවැරදි දිවි පැවැත්මක් නෙමෙයි. මේ උදාහරණයක්. යම් කෙනෙක් ආයුධ, තුවක්කු, පතොරම්, බෝම්බ, පරමාණු බෝම්බ ආදිය විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කළොත් එයින් විශාල මුදලක්, විශාල ලාභයක් ලැබීමට පුළුවන්. නමුත් ඒවා මිලදී ගන්නාය, ඒවා යොදාගන්නේ ප්‍රාණඝාතය සඳහායි. ඒ නිසා ඒක යහපත් දිවි පැවැත්මක්, නිවැරදි දිවි පැවැත්මක් නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් මම කවුරුවත් මරන්නේ නැහැ කියලා. ඔහු මරන්නේ නැහැ. නමුත් ඔහු ප්‍රාණඝාතය සඳහා අන් අයට උදව් උපකාර කරනවා, ඒ අයට අනුබල දෙනවා. ඒක යහපත් දිවි පැවැත්මක් නෙවෙයි. ඒ වගේම කෙනෙක් මස් මාළු වෙළඳාමේ යෙදෙමි මෙහෙම කියන්න පුළුවන් මම මරන්නේ නැහැ, වෙන කෙනෙක්නේ මරලා තියෙන්නේ කියලා. ඔබ සත්ව ඝාතනය සඳහා වෙන කෙනෙක්ව උනන්දු කරනවා. ඒක නිවැරදි දිවි පැවැත්මක් නෙමෙයි. කෙනෙක් හොඳට කන්න බොන්න දීලා සතුන් ඇති කරලා මෙසේ මස් කඩේට විකුණලා කියනවා මම මරන්නේ නැහැනේ, වෙන කෙනෙක්නේ මරන්නේ කියලා. ඔබ මරන්නේ නැහැ, ඔබ මැරීමට අනුබල දෙනවා. ඒක නිවැරදි දිවි පැවැත්මක් නෙමෙයි. තවත් කෙනෙක් වසවිස වෙළඳාමය දෙන්න පුළුවන්. ඒවා මිලදී ගන්නාය ප්‍රාණඝාතය සඳහා පාවිච්චි කරනවා. ඒකත් නිවැරදි ජීවනෝපායක් නෙමෙයි. මේ ආකාරයට යම් කෙනෙක් යෙදී සිටින ව්‍යාපාරයක් අන් අයගේ සීලය බිඳීමට හේතු වෙනවා නම් ඒක නිවැරදි ජීවනෝපායක් වෙන්නේ නැහැ. සමහර විට සමහර ජීවනෝපාය ක්‍රම ඉතා යහපත් ලෙස කෙනෙකුට පේන්න පුළුවන්. නමුත් ඒවායේ චේතනාව වැරදි වෙන්න පුළුවන්. චේතනාව වැරදි නම් ඒ ජීවනෝපාය අයහපත් වෙනවා. මගේ ජීවිතයේ එක්තරා සිද්ධියක් මට මතක් වෙනවා. අවුරුදු ගණනාවකට කලින් මම ධර්මය සමග සම්බන්ධ වී නොසිටි කාලේ මම මගේ සිත, මගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට දැනගෙන හිටියේ නැහැ. මා ගැන මම සිතා සිටියේ මම ආගමික පුද පූජා පවත්වන ඉතාම පරිත්‍යාගශීලී, බොහොම ධාර්මික, ආගමික භක්තියකින් යුක්ත කෙනෙක් කියලායි. මම පිරිසිදු ධර්මය දැනගෙන සිටියේ නැහැ. මේ අතරතුර මගේ පවුලේ කෙනෙක් බලවත් ලෙස ලෙඩ වුණා. මේ අවස්ථාවේ අපේ පවුලේ වෛද්‍යවරයා නොසිටි නිසා වෙනත් වෛද්‍යවරයෙක් ළඟට යාමට සිදු වුණා. ඔහු බොහොම ප්‍රසිද්ධ කෙනෙක්, බොහොම කාර්යබහුල කෙනෙක්. ගෙදරට පැමිණ ලෙඩා බැලීමට කැමති වෙයිද යන්න නොදන්න නිසා ඒ සඳහා ඔහුව එකඟ කර ගැනීමට මම පුද්ගලිකවම ඔහු මුණ ගැසීමට ඔහුගේ බේත්ශාලාවට ගියා. සාමාන්‍යයෙන් වෙනත් දිනවල ඒ විශාල පිරිසක් සිටියත් එදා අයි කිසිවෙක් සිටියේ නෑ. ඔහු තනිව සිටීම ගැන මම ඇත්තෙම සතුට වුණා. ඊට හේතුව වෙන රෝගීන් නැති නිසා ඔහු මගේ ගෙදරට යාමට කැමැති වීමට ඉඩ තියෙන නිසයි. මා තුළ හටගත් කුතුහලය නිසා මම ඇහුවා ඩොක්ටර් අනිත් දවස්වල මේ බෙහෙත් ශාලාවේ දිග පෝලිමක් තියෙනවනේ අද මෙහි ලෙඩ්ඩු කවුරුවත් නැත්තේ ඇයි කියලා මුහුණ පුළුටු කරගෙන ඔහු දුකෙන් කියනවා ගෝයෙන්කා හැම අවුරුද්දෙම වගේ මේ කාලට මොකක් හෝ වසංගතයක් පැතිරෙනවා අනේ මන් දන්නේ මේ සැරේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ සැරේ කිසිම වසංගතයක් නැහැනේ ඒක අහලා මම දැඩි කලකිරීමකට පත් වුණා අන් අයට සේවය කිරීමට අන් අයගේ ලෙඩ සුව කර දී ඔවුන්ට සෙතස් සැලසීමට තිබෙන වෛද්‍ය වෘත්තිය ඉතාම උතුම් එකක් ඒත් බලන්න මේ වෛද්‍යවරයාගේ චේතනාව ඔහුට අවශ්‍ය කරන්නේ වැඩි වැඩියෙන් වසංගත පැතිරෙන්නයි ඒත් හැම වෛද්‍යවරයෙක්ම මෙහෙම නැහැ සෑම වෛද්‍යවරයෙක්ම හෙලා දැකීම වැරදි නමුත් මේ වෛද්‍යවරයා මෙහෙමයි මට දැඩි කලකිරීමක් ඇති වුණා ඒ කාලයේ මා තුළම පවතින සත්‍යතාවය නිරීක්ෂණ කිරීමට මම දැනගෙන හිටියේ නැහැ කෙනෙක් තමන් තුළ පවතින සත්‍යතාවය නිරීක්ෂණය කිරීමට දන්නේ නැත්නම් නිතරම ඔහු අන් අයගේ වැරදි සොයමනේ ඉන්නේ බලන්න මේ පුද්ගලයා හරි නරකයි අර පුද්ගලයා හරි නරකයි යනාදී වශයෙන් අන් අයගේ වැරදි සොයනවා ඒකම තමයි කරන්නේ මේ භාවනා ක්‍රමය පුහුණු කිරීම ආරම්භ කිරීමෙන් පසු මගේ අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය නිරීක්ෂණය කිරීමෙන් මම දැනගත්තා මම මේ වෛද්‍යවරයාටත් වඩා අන්ත බව මම ව්‍යාපාරික පවුලක කෙනෙක් මම ව්‍යාපාරික ප්‍රජාව සහ ඔවුන්ගේ චේතනාවන් ගැන දන්නවා ව්‍යාපාරිකෙන් යොදාගන්නා වචන මාලාවක් තියෙනවා යුද්ධයක් හෝ සාගතයක් පවතිනවා යැයි සිතමු එවිට පවතින පාරිභෝගික භාණ්ඩ හිඟය නිසා මෙල ශීඝ්‍රයෙන් ඉහළ යනවා එවිට අපේ භාෂාවෙන් ව්‍යාපාරිකින්ගේ භාෂාවෙන් අපි කියනවා වෙළඳපොළ හරි දියුණුයි බොහොම හොඳයි වෙළඳපොළ හරි සරුයි කියලා අපේ භාණ්ඩවලට හොඳ මිලක් ලැබෙන විට ලාභය ඉහළ යනවා අපේ භාණ්ඩ තොගේ තිබෙන තරමට වැඩි ලාභයක් ලැබෙනවා වෙළඳපොළ හරි දියුණුයි බඩු මිල ඉහළ ගිහින් යුද්ධයක් හෝ සාගතයක් නොපවතින විට පාරිභෝගික භාණ්ඩ බහුලව පවතන නිසා බඩු මිල පහළ යනවා එවිට අපි බොහෝම කනගාටුවෙන් කියනවා වෙළඳපොළ බිඳ වැටිලා බොහොම නරකයි බොහොම නරකයි කියලා මේ කුමන විදිහේ ආකල්පයක්ද කොයිතරම් නරක චේතනාවක්ද ජනතාවට දුකක් කරදරයක් වුණත් අපි ඒක ගානකට ගන්නෙ නැහැ කොහොම හරි අපට ඕන කරන්නේ සල්ලි තම අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය නිරීක්ෂණය කිරීම ආරම්භ කරන තෙක් කෙනෙක් මේක තේරුම් ගන්නේ නැහැ සල්ලි 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 හම්බ කිරීමේ දැඩි උමතුවෙන් පෙළෙනවා ව්‍යාපාරවල නිරත වීමේ වරදක් නැහැ තමා කිසියම් විශේෂිත කාර්යයක් වැදගත් කාර්යයක් ඉටු කරමින් සමාජයට සේවයක් කරමින් සිටින බව අවබෝධ කරගෙන කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකර සාධාරණව මුදල් උපයාගත යුතුයි යම් කෙනෙක් ඕනෑම වෘත්තියක යෙදී සිටිනවා වෙන්න පුළුවන් නමුත් මගේ වෘත්තියෙන් මම සමාජයට සේවයක් කරනවා ඒ සඳහා සමාජයෙන් මට වේතනයක් ලැබෙනවා කියා හෝ සිතනවා නම් එවිට සමාජයට සේවය කිරීම මුදල් ඉපයීමට වඩා වැදගත් බවට පත්වෙනවා වේතනය අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒක කිසිම වරදක් නැහැ ඒක කිසිම වරදක් නැහැ ව්‍යාපාරිකයෙක් නිෂ්පාදකයාගෙන් භාණ්ඩ මිලදීගෙන පාරිභෝගිකයින්ට බෙදා හරිනවා ඒක කිසිම වරදක් නැහැ සෑම පාරිභෝගිකයාටම තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න නිෂ්පාදකයා ළඟට යන්න බෑ ඒකට අතරමැදියෙක් සිටිය යුතුයි නමුත් අතරමැදිය ජනතාව සූරා කෑමට අදහස් කළොත් එතකොට සල්ලි 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 පසුපසම දිවීම මේ පුද්ගලයාව උමතුවට පත් කරනවා ඒක ධාර්මික වෙන්නේ නැහැ ධර්මයට බොහොම ඈතයි සම්මා ආජීව යහපත් දිව්‍ය පැවැත්මට අවශ්‍ය කරන්නේ අන් අයට හිංසාවක් පීඩාවක් නොකර යහපත් චේතනාවකින් හොඳ අරමුණකින් යුක්තව මුදල් උපයා ගැනීමටයි සමාජයේ සෑම සමාජිකයෙක්ම තමාට හැකි පමණින් සමාජයට සේවය කිරීමෙන් සමාජයට කාර්යභාරයක් ඉටු කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නිවැරදි වාචසික ක්‍රියාවන් නිවැරදි කායික ක්‍රියාවන් සහ නිවැරදි දිවි පැවැත්ම කියන මේ සියල්ලම ධර්මයේ පළමු කොටස වන සීලයට අයත් වෙනවා. ධර්මය දේශනා කළ ගුරු උතුමාණන් වහන්සේ ඉගැන්වුවේ සීලය පමණක් නම් උන්වහන්සේ සර්වඥ වෙන්නේ නැහැ. සර්වඥන් වහන්සේ කෙනෙක් උගන්වන්නේ පරිපූර්ණ ධර්මයයි. උන්වහන්සේ උගන්වමින් ලෝකවාසී ජනතාවෙනි, ඔබලා මේ දේවල් නොකළ යුතුයි, මේවා නොකළ යුතුයි, මේවා නොකළ යුතුයි, මේ දේවල් කළ යුතුයි, මේවා කළ යුතුයි, මේවා කළ යුතුයි කියලා ජනතාවට දේශනා කළා පමණක් නම් මිනිසුන් එක කණකින් ආලා අනෙක් කණෙන් පිට කරලා දාන ඉඩ තියෙනවා. එවිට ඒක අසම්පූර්ණ ධර්මයක්. එයින් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඊට හේතුව කෙනෙක් මේ දේ නොකළ යුතුයි, මේ දේ නොකළ යුතුයි කියා හොඳටම දන්නවා. නමුත් ඔහු ඒ දේම නැවත නැවතත් කරනවා. බේබද්දෙක් ඔහුගේ මේ ඇබ්බැහි වීම ඔහුට ඉතා නරකයි, එයින් ඉවත් වෙන්න ඕනේ, බේබදුකම හොඳ නැහැ කියන එක හොඳින් දන්නවා. සූදුවට ලොල් වූවෙක් එය නොකළ යුතුයි කියන එක හොඳින් දන්නවා. ඒ අයට එයින් මිදීමට අවශ්‍ය වුණත් අවස්ථාවක් උදා වූ සැනින් ඒ සියල්ල අමතක වී යනවා. අමතක වී ඔහු බොනවා, සූදුවට යනවා. ඇයි මේ ඇබ්බැහි වීම වලට හේතුව සිත පාලනය කර ගැනීමට ඔහුට නොහැකි වීමයි. ඔහු සිතේ පාලකෙක් නොවීමයි. ඔහු සිතේ වහලෙක් වෙලා තමාගේම ගැඹුරු අභ්‍යන්තරයේ හැසිරීම රටාවේ වහලෙක් වෙලා මේ ආකාරයේ ධර්මදේශනා පැවැත්වීමෙන් පමණක් ධර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලය ගැන කතා කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඊළඟ පියවර සමාධි, සිත පාලනය කර ගැනීම, තමාගේ සිතේ පාලකයා බවට පත්වන ආකාරය ඔබ විසින් ඉගෙන ගත යුතුයි. සිත එකඟ කරගන්නා ආකාරය ඔබ ඉගෙන ගත යුතුයි. කුසල චිත්තස්ස ඒකග්ගතා, කුසල අරමුණක සිත පිහිටුවා ඔබේ සිත එකඟ කරගන්නා ආකාරය ඔබ ඉගෙන ගත යුතුයි. පිරිසිදු අරමුණක, කුසල අරමුණක සිත පිහිටුවා සිත එකඟ කර ගැනීම සමාධියයි. සමාධි කොටසට තවත් ධර්ම කොටස් තුනක් ඇතුළත් වෙනවා. සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි, ඒ තුනයි. සම්මා වායාම කියන්නේ නිවැරදි උත්සාහයයි, නිවැරදි වීරියයයි, නිවැරදි ව්‍යායාමයයි. ඔබේ ශරීරය දුර්වල වන විට, ලෙඩවන විට, සෞඛ්‍ය සම්පන්න නොවන විට යම් යම් ව්‍යායාම කළ යුතුයි. ඔබේ ශරීරය දුර්වල වන විට අඩි දෙක තුනක්වත් ඇවිදගන්න බැරි වෙනවා. එහාට මෙහාට වැනෙනවා. එවිට මේ ව්‍යායාමය කරන්න, ඔබේ මාංශපේශි ශක්තිමත් කරගෙන ශරීරය ශක්තිමත් කරගන්න කියා කෙනෙක් කියන්න පුළුවන්. ඒ වගේම සිත දුර්වල වූ විට සිතත් එහාට මෙහාට වැනෙනවා. බොහොම චංචලයි, බොහොම අස්ථාවරයි. මේ දින දෙක තුළ පුහුණු වීමේදී ඔබට තියෙන කොයිතරම් දුර්වල රෝගී සිතක්දැයි කියා ඔබටම අවබෝධ වෙන්න ඇති. ඔබගේ සිතද නොසැලෙන බලවත්, ශක්තිමත්, නිරෝගී යහපත් තත්ත්වයකට ගෙනීමට නම් ඔබ ව්‍යායාම් කළ යුතුයි. සිත නිරෝගී කරන ඕනෑම ව්‍යායාමයක් යහපත්. මේ සම්මා වායාමයි. ව්‍යායාම් හතරක් තියෙනවා. ධර්මයේ සෑම ව්‍යායාමකින්ම කරන්නේ ඔබ විසින් ඔබවම පරීක්ෂා කර බැලීමයි. පළමුවැනි ව්‍යායාමය මේකයි. ඔබේ සිත පරීක්ෂා කර බලන්න. මගේ සිතේ මතුපිට මට්ටමේ පවා මේ ආකාරයේ කෙලෙස් සිතුවිලි මේ මොහොතේ පවතිනවා කියා දැනගැනීමට හැකි වෙනවා. ඒවා ඉවත් කර දමන්න. ඒ පවතින කෙලෙස් ඉවත් කර දමන්න. ඒ පළමුවැනි යහපත් ව්‍යායාමයයි. දෙවැනි ව්‍යායාමය නැවතත් ඔබේ සිත පරීක්ෂා කර බලන්න. මගේ සිත දූෂණය කරන අකුසල් සිතුවිලි මේ වෙලාවේ සිතේ නැහැ. එහෙනම් අකුසල් සිතුවිලි වලට ඇතුල් විය හැකි දොරටු වසා තබන්න. අලුතින් අකුසල් සිතුවිලි වලට ඇතුල් වීමට ඉඩ නොදී සිත ආරක්ෂා කරගන්න. තුන්වැනි යහපත් ව්‍යායාමය නැවතත් ඔබේ සිත පරීක්ෂා කර බලන්න. මගේ සිතේ මේ මොහොතේ මේ මේ කුසල් සිතුවිලි පවතිනවා. මේ හේතුවෙන් මාන්නයක් හෝ උඩඟු බවක් ඇති කරගන්න එපා. දැන් මේ කුසල් සහගත සිතුවිල්ල පවතිනවා. එය මේ මොහොතේ සත්‍යතාවයයි. මම ඒක ආරක්ෂා කරගත යුතුයි, පවත්වා ගත යුතුයි, වර්ධනය කරගත යුතුයි. හතරවෙනි ව්‍යායාමය නැවත ඔබේ සිත පරික්ෂා කර බලන්න. එවිට ඔබට වැටහේවි මේ මේ කුසල් සිතුවෙලි ඔබේ සිතේ නොමැති බව. එහෙමනම් ඔබේ සිතේ නැති කුසල් සිතුවිලි ඔබේ සිතට ඇතුළ විය හැකි සිතේ දොරට විවෘත කරන්න. ඔබේ සිතේ නීරෝගී භාවය හා ශක්තිමත් භාවය සඳහා පුහුණු කළ යුතු යහපත් ව්‍යායාම හතර මේවායි. ඍජුවම නොකීවත් ඔබ දැන් කිරීමට පටන්ගෙන තිබෙන්නේ මේ පුහුණුවයි. ඊළඟ අංගය සම්මා සතියයි, නිවැරදි සිහියයි. නිවැරදි සිහිය කියන්නේ මොකක්ද? ඔබේම ශාරීරික හා මානසික ව්‍යුහය සම්බන්ධව මේ වර්තමාන මොහොතේ පවතින සත්‍යතාවය කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම නිවැරදි සිහියයි. මේ අතීතය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම නෙමෙයි. සති නැමැති වචනයට තේරුම් දෙකක් තියෙනවා. ඉන් එකක් නම් අතීත මතකයන්. අතීත මතකයන් සමග ධර්මයේ මේ අංගයේ කිසිම සම්බන්ධයක් නැහැ. කෙනෙක් අතීත සිදුවීම් පිළිබඳව නොකඩවා සිටීම සම්මා සතිය නෙමෙයි. නිවැරදිව සිහිය පිහිටුවා ගැනීම නෙවෙයි. ඒ වගේම අනාගතය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමද නිවැරදි සිහිය නෙවෙයි. කෙනෙක් අනාගතය ගැන සිතමින් සිතින් මවා ගනිමින් සිහින දකිමින් සිටිනවා. ඉන්න ඇති වැඩක් නැහැ. මොහොතින් මොහොතට මොහොතින් මොහොතට ඒ ප්‍රකට වන අයුරෙන්ම වර්තමාන මොහොතේ පවතින සත්‍යතාවය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම නිවැරදි සිහියයි. මේ ඔබ හා සම්බන්ධව මේ මොහොතේ පවතින සත්‍යතාවයයි. නාම රූප හා මේ දෙකේම එකතුව සම්බන්ධව පවතින සත්‍යතාවයයි. ඔබ කිරීමට ආරම්භ කර ඇත්තේ මේකයි. ඔබ ඔබේ හුස්ම මොහොතින් මොහොතට ඇතුළුවන හා පිටවන ආකාරයෙන්ම නිරීක්ෂණය කිරීම ආරම්භ කළා. ඒ ගැඹුරු නම් ඒ ගැඹුරුයි, නොගැඹුරු නම් නොගැඹුරුයි. හුස්ම ඇතුල්වීම හා පිටවීම වම් නාස්පුඩුවෙන් සිදුවෙන්නේ නම් ඒ වම් නාස්පුඩුවෙන් සිදුවෙනවා. දකුණු නාස්පුඩුවෙන් නම් දකුණු නාස්පුඩුවෙන්. නාස්පුඩු දෙකෙන්ම එකවර නම් දෙකෙන්ම එකවර සිදුවෙනවා. සත්‍යතාවයේ ඒ අවිරින්ම නිරීක්ෂණය කරනවා. සියුම් හුස්ම නොදැනෙන අලුත් යෝගීන්ට කීප වාරයක් වමනාවෙන්ම ටිකක් තදින් හුස්ම ගැනීමට පිටකිරීමට අවසර තියෙනවා. නමුත් ඒ හුස්ම කීපයක් පමණයි. නැවතත් ස්වාභාවික සාමාන්‍ය හුස්මට සිහිය යොමු කර එය නිරීක්ෂණය කළ යුතුයි. එවිට ඔබ ඉතාම සියුම් ඉතාම මෘදු හුස්ම හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව වර්ධනය කරගන්නවා. එවිට ඔබ සත්‍යතාවයේ ඇති සැටියෙන්ම අත්විඳිනවා. ඔබට උවමනා කරන ආකාරයට නොව ඒ ඇති සැටියෙන්ම අත්විඳිනවා. යථා භූත කියන්නේ මේකයි. මොහොතින් මොහොත ඇති සැටියෙන්ම අත්විඳීමයි. ඔබ කරන්න පටන් අරගෙන තියෙන්නේ මේකයි. තවත් කරුණක් නම් මේ මුළු ධර්ම මාර්ගයම මගින් ආරම්භයේදී ඔබ අත්විඳින ඉතා ඝන තද රළු පැහැදිලිව පෙනෙන දැනෙන සම්මුති සත්‍යයේ සිට ක්‍රමයෙන් වඩාත් සියුම් වඩවඩාත් සියුම් සත්‍යතාවය කරා ඔබව යොමු කරවනවා. මේ සම්පූර්ණ කායික ව්‍යුහය ඉතාම ඝන රළු සත්‍යතාවයේ සිට ඉතාම සියුම් සත්‍යතාවය දක්වා ඔබ ගවේෂණය කරනවා. ඒ වගේම මේ සම්පූර්ණ මානසික ව්‍යුහයේ සිත හා චෛතසිකයන් සම්බන්ධව මතුපිට ඉතාම ඝන රළු සත්‍යතාවයේ සිට වඩාත් සියුම් ඉතාමත් සියුම් සත්‍යතාවය දක්වා ඔබ ගවේෂණය කරනවා. එකල පැවති පාලි භාෂාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඕලාරිකෝ එනම් ඝන දැඩි රළු සත්‍යතාවයන්, සුකුමා 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 එනම් සියුම් වඩාත් සියුම් අතිසියුම් සත්‍යතාවය කරා ළඟාවිය යුතු බවයි. සෑම පියවරක්ම සුකුමා 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 එනම් සියුම් වඩාත් සියුම් අතිසියුම් තත්ත්වය කරාම විය යුතුයි. යම් අවස්ථාවක ඔබ සම්පූර්ණ නාමරූප ක්ෂේත්‍රයේ අතිසියුම් තත්ත්වයනුත් ඔබට ගිය විට නාමරූප ක්ෂේත්‍රයේ ඉක්ම වූ යමක් එනම් පරම සත්‍යයේ අත්විඳිනවා. සම්පූර්ණ නාමරූප ක්ෂේත්‍රයට අදාළ සියලුමදේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ස්වභාවය කොට පවතින බව ඔබ අත්දැකීමෙන්ම දැනගන්නවා. නිතරම කුමන හෝ වෙනසක් මොනයම් හෝ වෙනසක් සිදුවෙමින් පවතිනවා. නිරන්තරයෙන්ම වෙනස් වීමක් ශක්ති ධාරාවක ගලා යාමක් සිදුවෙනවා. නමුත් ඔබ මේ ක්ෂේත්‍රයේ ඉක්ම වූ විට මේ ක්ෂේත්‍රයෙන් ඔබට ගිය විට කිසිම දෙයක හටගැනීමක් හෝ නැතිවීමක් අත්විඳින්නේ නැහැ. මේ සදාකාලික සත්‍යය පරම සත්‍යය කිසිවෙකුට සිතින් මවාගත නොහැකි තත්ත්වයක්. තවද බුදුරජාණන් වහන්සේ දේශනා කළ පමණින්වත් ඔබේ ගුරුතුමා ප්‍රකාශ කළ පමණින්වත් ඔබ කිසිවක් පිළිගත යුතු නැහැ. ඔබ විසින්ම පරම සත්‍යය අත්විඳීමෙන්ම අවබෝධ කරගන්න. මේ අත්දැකීම ඔබව මුළුමනින්ම වෙනස් වූ පුද්ගලයෙක් බවට පත් කරනවා. තත්පර කීපයකට හෝ අත්විඳුන් ලබන මේ පරම සත්‍යය කෙනෙක්ව ස්වභාවයෙන්ම උතුම් පුද්ගලයෙක් බවට පත් කරනවා. මේ ධර්ම මාර්ගයේ ක්‍රමයෙන් ඝන රළු මට්ටමේ සිට සියුම්ම මට්ටම කරා ඔබ ඉදිරියට ගමන් කරන විට මේ සම්පූර්ණ මාර්ගයේම සිත පිරිසුදු කිරීමේ ක්‍රියාවලියක් බව ඔබටම තේරුම් ගත හැකි වෙනවා. මෙයින් එක් දෙයක් පැහැදිලි. එනම් මේ පුහුණුවෙන් ඝන රළු සත්‍යතාවයේ සිට සියුන් සත්‍යතාවයේ කරා ඉදිරියට ඔබ යන බවයි. නමුත් මේ සියුන් සත්‍යතාවය ඔබට මවාගන්න බැරි බව තේරුම් ගන්න. එය ධර්මයට ඉඩ හරින්න. ස්වභාව ධර්මයට ඉඩ හරින්න. ස්වභාව ධර්මය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔබ කළ යුතු වන්නේ කුමක් විද්‍යමාන වුවත් ඒ ගැන මනා අවබෝධයෙන් සිහියෙන් සිටීම පමණයි. මුලින්ම සමහර අයට ගැඹුරු හුස්ම කීපයක් ගැනීමට සිදුවිය හැකියි. ඉන්පසු ස්වාභාවික හුස්ම ගැන දැනුවත්ව සිටිනවා. එවිට ස්වාභාවිකවම හුස්ම ඉතා කෙටි, ඉතා සියුම්, ඉතා මෘදු, ඉතා සියුම් බවට පත්වෙනවා. ඔබ ඒ ගැන අවධානයෙන් සිටිනවා. අද මුළු දවස පුරාම මේ සීමිත ශරීර කොටස මත හුස්ම ස්පර්ශ වීම පිළිබඳව අවබෝධයෙන් සිටියා. ඔබ තෝරාගෙන තියෙන්නේ ශරීරයේ ඉතාම කුඩා කොටසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුඩා කොටසක් මත සිත යොමු කරගෙන සිටීමටයි. ඊට හේතුව ඒ කොටස කුඩා වන තරමට සිත ඉතාමත් සියුම් හා සංවේදී වන නිසායි. හෙටත් මේ ආකාරයෙන්ම පුහුණු වී අනිද්දා මේ හුස්ම නිරීක්ෂණය කරන කොටස කුඩා ත්‍රිකෝණාකාර කොටස තව තවත් කුඩා කරගන්න වෙනවා. ඔබ දැනට හුස්ම පිළිබඳව දැනුවත් වන්නේ නාසයද ඇතුළත් වන මේ ලොකු ත්‍රිකෝණාකාර කොටසයි. අද මුළු දවස පුරාම මේ ලොකු ත්‍රිකෝණාකාර කොටස තුළ හුස්ම ස්පර්ශ වීම නිරීක්ෂණය කළා. නාස්පුඩු ඇතුළත බිත්තිවල කොතැනක හෝ හුස්ම ස්පර්ශ වීම නාස්පුඩුවල පිටතින් ඇති කවාකාර කොටසේ කොතැනක හෝ හුස්ම ස්පර්ශ වීම එමෙන්ම නාස්පුඩුවලට පහලින් උඩුතලට ඉහළින් ඇති කුඩා ශරීර කොටසේ කොතැනක හෝ හුස්ම ස්පර්ශ වීම නිරීක්ෂණය කළා. අද රාත්‍රියේ සහ හෙට මුළු දවසෙමත් ඔබ ඊටත් වඩා සියුම් දෙයක් අත්විඳින්න පටන් ගන්නවා. මේ හුස්ම ස්පර්ශ වීම සෑම විටම පැවතුණා. නමුත් ඔබ කිසි දිනක පුහුණු වී නොතිබුණු නිසා ඒ ගැන අවබෝධයෙන් සිටීමට කිසි විටක උත්සාහ කළේ නැහැ. දැන් පුහුණු වීමෙන් ඔබ මේ හුස්ම ස්පර්ශ වීම දැන ගැනීමට සිත මුවහත් කරගත්තා. ඒ වගේම ඔබ කිසි දිනක දැනුවත් වීමට උනන්දු නොවූ ඒත් සෑම විටම පවතින තවත් දේවල් මේ ශරීර කොටස මත සිදුවෙමින් පවතිනවා. මේ භාවනා ක්‍රමයෙන් ඔබට ඒවා දැන ගැනීමට පුළුවන් වේවි. මෙයින් එක් සත්‍යතාවයක් මෙසේ හොඳින් පැහැදිලි වෙනවා. දැනගත හැකි වෙනවා. එනම් ඇතුල් වූ හුස්ම පිටවන විට තරමක් උණුසුම් බව දැනෙනවා. ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි උෂ්ණත්වය වෙනස්. පිටවන හුස්ම තරමක් උණුසුම්. මේක සත්‍යයක්. ඒක ස්වාභාවිකයි. නමුත් ඒ බව දැන ගැනීමට ඔබ කිසි විටකත් උනන්දු වුණේ නැහැ. බාහිර පරිසරයේ උෂ්ණත්වය ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වයට වඩා අඩුයි. ඒ නිසා පිටත සිට වඩා උණුසුම්ව පවතින ශරීරය තුළට ගමන් කරන හුස්ම නැවත පිටතට එන විට තරමක් උණුසුම් වෙනවා. ඒ හේතුවෙන් පිටවන හුස්ම ඇතුල් වන හුස්මට වඩා තරමක් උණුසුම් බව ඔබට දැනෙනවා. ඊළඟට ඔබ ඉක්මනින්ම මීටත් වඩා යමක් හුස්ම හා කිසිම සම්බන්ධයක් නැති සත්‍යතාවයක් අත්විඳින්න පටන් ගන්නවා. සියුන් සත්‍යතාවය කරා යාමට ඔබ හුස්ම උදව් කරගන්නවා. දැන් හුස්මට අමතරව මේ කුඩා ශරීර කොටස තුළ සිදුවන්නේ කුමක්ද? දැනෙන කුමක්ද? ඔබ අවධානයෙන් සිටින්නේ මේ කුඩා ශරීර කොටස උඩුතල පාදක කරගත් ත්‍රිකෝණාකාර කොටස පිළිබඳවයි. අද රාත්‍රියේ හෝ හෙට මේ කොටසේ සිදුවෙමින් පවතින යම් ජීවරසායනික ප්‍රතික්‍රියාවක් ඔබට දැනෙන පටන් ගනීවි. ය විද්‍යාත්මක වචනවලින් හඳුන්වනවා නම් මුළු ශරීරය පුරාම නිරතුරුවම සිදුවන යම් විද්‍යුත් චුම්බක ප්‍රතික්‍රියාවක්. ශාරීරික ව්‍යුහය පුරාම සෑම මොහොතකම සිදුවන යම් ජීවරසායනික ප්‍රතික්‍රියාවක්. යම් විද්‍යුත් චුම්බක ප්‍රතික්‍රියාවක් නිතරම සිදුවෙනවා. මේ නිසා මුළු ශරීරය පුරාම යම් යම් ආකාරයේ සංවේදනාවන් දැනීම් ඇති වෙනවා. මේ නිසා ජීවය පවතින සෑම තැනකම සංවේදනාවන් පවතිනවාමයි. මේ සීමිත ශරීර කොටස මත ඔබට මොන විදියේ හෝ දැනීම් සංවේදනාවන් දැනීමට පටන් ගනීවි. ඒ සංවේදනාවන් කුමන ආකාරයේ ඒවා විය යුතුදැයි විශේෂත්වයක් නැහැ. ඒ දැනීම් ඉබේම මතුවන ඕනෑම දැනීමක් සංවේදනාවක් විය හැකියි. සමහර විට මේ සීමිත කොටස තුළ උණුසුම් ගතියක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ ශාරීරික උණුසුම විය හැකියි. පරිසරයේ උණුසුම විය හැකියි. ඕනෑම උණුසුමක් විය හැකියි. ඔබට දැනෙන දේ නිරීක්ෂණය කරනවා. සිතින් බලා සිටිනවා පමණයි. ඒ ගැන සෝදිසියෙන් සිටිනවා පමණයි. මේ මොහොතේ මේ සීමිත ශරීර කොටස තුළ දැනෙන උණුසුම ගැන සිහියෙන් සිටිනවා එපමණයි. ය සීතල ගතියක් දාඩිය දැමීමක් විය හැකියි. ඔබ කළ යුත්තේ නිරීක්ෂණය කිරීම පමණයි. වෙන කිසිවක් කරන්න එපා. සමහර විට දැනෙන්නේ කසන ගතියක් නම් කසන ගතියක් බව දැනගෙන ඔබය නිරීක්ෂණය කරනවා. ඒ ගැන සිහියෙන් සිටිනවා. ඊට ප්‍රතිචාර දක්වන්න එපා. ඔබ ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තොත් එතන ඇතිල්ලීමට කැසීමට පටන් ගත්තොත් එවිට එය සම්මා සතිය නෙමෙයි. සම්මා සතියෙන් කරන්නේ නිරීක්ෂණය කිරීම පමණයි. ඒ පිළිබඳව සිහියෙන් සිටීම, සෝදිසියෙන් සිටීම පමණයි. වෙන කිසිවක් කරන්න එපා. මතු සත්‍යතාවය ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය කරන්න. කැසීම පටන් ගත්තා නම් මේ කැසීම කොපමණ වෙලාවක් පවතීදයි බලමු. සිතා ඒ ගැන සෝදිසියෙන් සිටින්න. එය සමහර විට අනුක්‍රමයෙන් වැඩි වී හැකියි. නමුත් අවසානයේදී නැති වී යනවා. කිසිම කැසීමක් සදාකාලික නැහැ. ඒ කැසීම සදාටම පවතින්නේ නැහැ. බලමු කොපමණ වේලා මේක පවතීද කියලා. ඔබ සෝදිසියෙන් ඉන්නවා. ඒවා ඇති වෙනවා. කවර වේලාවකදී හෝ නැති වී යනවා. ඇති වෙනවා. කවර වේලාවකදී හෝ නැති වී යනවා. ඔබ නිශ්චලව සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. දැනෙන දැනීම සමහර විට කැසිල්ලක් නලියන ගතියක් වෙන්න පුළුවන්. සමහර විට ඉඳිකටු ඇනෙනවා වැනි ගතියක් වෙන්න පුළුවන්. තවත් සමහර විට ස්පන්දනය වන ගතියක් ගෑස්මක් වෙන්න පුළුවන්. පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා වෙන්න පුළුවන්. සමහර විට සැහැල්ලු ගතියක්, බර ගතියක් වෙන්න පුළුවන්. තද වෙන ගතියක්, ඇදෙන ගතියක්, රිදීමක් වෙන්න පුළුවන්. හිරි වැටීමක්, වියලි ගතියක්, තෙත් ගතියක් වෙන්න පුළුවන්. මේ විදිහේ ඕනෑම සංවේදනාවක් දැනීමක් වෙන්න පුළුවන්. ඔබට සංවේදනාවන් තෝරගන්න බෑ. මේක තෝරා ගැනීමකින් තොරව කරන නිරීක්ෂණයක්. ස්වභාව ධර්මයට අනුව සිදුවන දේ සිදුවීමට ඉඩහරින්න. ධර්ම නියාමයන්ට අනුව සිදුවන දේ සිදුවීමට ඉඩහරින්න. මොහොතින් මොහොතට මොන දෙයක් මතුවුණත් එය ඒ මොහොතේ පවතින සත්‍යතාවයයි. ඔබේ කාර්යවන්නේ එය පිළි අරගෙන ඒ ගැන සෝදිසියෙන් සිටීමයි. ඊට ප්‍රතිචාර දක්වන්නේ නැතුව අවධානයෙන් සිටීම පමණයි. සෙවිල්ලෙන් සිටීම පමණයි. නිරීක්ෂණය කිරීම පමණයි. එහි නොපවතින කිසියම් සංවේදනාවක් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කළොත් ඔබ අසහනයට පත්වෙනවා, නොසන්සුන් වෙනවා. මේ සීමිත ශරීර කොටස තුළ කුමන සංවේදනාවක් මතුවුණත් එය පිළිගෙන නිරීක්ෂණය කරන්න. බොහෝ විට ඔබට නම් කිරීමට හෝ වර්ග කිරීමට හෝ නොහැකි සංවේදනාත් දැනෙන්න මතුවෙන ඉඩ තියෙනවා. ඒවා නම් කිරීමට හෝ වර්ග කිරීමට අවශ්‍ය නැහැ. ඒවා නම් කිරීමට හෝ වර්ග කිරීමට හැකි වුණත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. කිසියම් දෙයක් සිදුවෙන බව දැනගන්නවා. දැනගෙන ප්‍රතිචාර නොදක්වා ඇලීමක් ගැටීමක් නැතුව ඔබ ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය කරනවා. එවිට ඔබ කළ යුතු දේ ඔබ කලා වෙනවා. භාවනා ක්‍රමය උගන්වන්නේ එයයි. මේ මොහොතේ පවතින සත්‍යතාවය ප්‍රතිචාර නොදක්වා ඒ ආකාරයෙන්ම පිළිගන්නවා පමණයි. දැනෙන දේ ඕනෑම සංවේදනාවක්, ඕනෑම දැනීමක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සංවේදනාවක් නොදැනෙන්නත් පුළුවන්. ශරීරයේ සෑම කුඩා අංශුවකම සෑම මොහොතකම සංවේදනා පවතිනවා. නමුත් ඔබේ සිත බොහොම රළුයි. රළු සිතට සියොම් සත්‍යතාවයන් දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ සීමිත ශරීර කොටස තුළ කිසිම දැනීමක්, සංවේදනාවක් නොදැනෙන අවස්ථාවල පවතින හුස්ම නිරීක්ෂණය කරන්න. නිතරම හුස්ම පවතිනවා. හුස්ම නිරීක්ෂණය කරගෙන යන විට හදිසියේම සංවේදනාවක් මේ ශරීර කොටස තුළ මතුවෙන්න පුළුවන්. එවිට ඒ මතු වූ සංවේදනාවට වැදගත්කම දෙන්න. ඒ සංවේදනාව නිරීක්ෂණය කරන්න පටන් ගන්න. ඒ සංවේදනාව පහවී යන විට වෙනත් සංවේදනාවක් මතුවේවි. එයත් නැති වී යන විට වෙනත් සංවේදනාවක් මතුවේවි. එයත් නැති වී යන විට තවත් එකක් මතුවෙන්න පුළුවනි. මෙසේ සංවේදනා පවතින තාක් ඒවා නිරීක්ෂණය කරන්න. කිසිම සංවේදනාවක් නොදැනෙන විට නැවත හුස්ම ගැන අවධානයෙන් සිටින්න. නිතරම ආශ්වාස ප්‍රශ්වාස හෝ සංවේදනා නිරීක්ෂණය කරන්න. නමුත් සංවේදනාවන්ට ප්‍රමුඛත්වයේදී ඒවා ගැන වැඩි අවධානයෙන් ඉන්න. ඇතැම් අවස්ථාවල මේ සීමිත ශරීර කොටස තුළ එක විට එක සංවේදනාවකට වඩා දැනීමටත් බොහෝ විට ඉඩ තියෙනවා. සංවේදනා දෙක තුනක් එකම අවස්ථාවේ දැනෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවල හිත කලබල කරගන්න එපා. ඉන් එකක් තෝරා ගන්න. මෙහිදී වඩාත්ම සියුම් සංවේදනාව තෝරා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. දැඩි රළු සංවේදනාව පැහැදිලිව දැනෙන නිසා ඊට සිත යොමු නොකර වඩාත් හොඳින් නොදැනෙන දුර්වලම සියුම් දැනීමට සිහිය යොමු කරන්න. එවිට මෙවැනි සියුම් දැනීම් සංවේදනා දැනගැනීමට ඔබේ සිත වඩ වඩාත් සංවේදී වෙනවා, වඩ වඩාත් තියුණු වෙනවා, වඩ වඩාත් සියුම් වෙනවා. මේ සීමිත ශරීර කොටසට පමණක් ඔබගේ අවධානය යොමු වී තිබිය යුතු බව තේරුම් ගන්න. මෙයින් ඔබේ සිත වඩා සියුම් හා සංවේදී වෙනවා. ඔබේ සිත මුළු ශරීරය පුරාම යොමු කළොත් සිත නැවතත් බොහොම රළු වී ඝන රළු සංවේදනා පමණක් දැනෙන තත්ත්වයට පත් වෙනවා. එවිට ඔබට සිතේ ගැඹුරම පත්ලට යාමට නොහැකි වෙනවා. බුදුරජාන් වහන්සේ අනුතන වදාළේ ඔබ සිතේ ගැඹුරටම යා යුතු බවයි. ඔබගේ අවධානය මේ සීමිත ශරීර කොටසට යොමු කරගෙන සිටින විට ශරීරයේ වෙනත් තැන්වල සංවේදනාවන් මතුවෙන්න පුළුවන්. ඒක නවත්වන්න බෑ. නැවැත්වීමට උත්සාහ කරන්නත් එපා. නමුත් ඒවා නොසලකා හරින්න. ඒවාට කිසිම වැදගත්කමක් දෙන්න එපා. ඔබේ ශරීරයේ නිතරම ඕනෑම තැනක කුමක් හෝ දෙයක් සිදුවෙනවා. නමුත් දැනට ඔබේ කර්තව්‍ය වන්නේ, ඔබේ කාර්යය වන්නේ මේ සීමිත ත්‍රිකෝණාකාර ශරීර කොටසේ සත්‍යතාවය ගවේෂණය කිරීමයි. නාස් පුඩුවල ඇතුළත බිත්තිවල යම් දැනීමක්. කුමක් හෝ සංවේදනාවක් මතුවුණොත් මම එය නිරීක්ෂණය කරනවා. නාස් පුඩුවලට පිටත බිත්තිවල යම් සංවේදනාවක් මතුවුණොත් ඔව් මම ඒකත් නිරීක්ෂණය කරනවා. නාස්පුඩුවල කවාකාර කොටසේ සංවේදනාවක් මතුවුණොත් ඔව් මම ඒකත් නිරීක්ෂණය කරනවා. උඩුතොල්ට ඉහළ නාස්පුඩුවලට පහළ කොටසේ යම් සංවේදනාවක් මතුවුණොත් ඔව් මම ඒකත් නිරීක්ෂණය කරනවා. නමුත් මේ කී කොටස්වලින් පිටත ශරීරයේ කොතැනක හෝ සංවේදනාවක් දැනුණොත් මම එය නොසලකා හරිනවා. ඔබේ සිත යම් සීමිත කුඩා ශරීර කොටසකට පමණක් සීමා කර තබාගෙන භාවනාව පුහුණු වෙන බව ඔබට පෙනී යනවා. එමගින් සිත වඩ වඩාත් මෝහාත් වෙනවා, වඩ වඩාත් සියුම් වෙනවා, වඩ වඩාත් සංවේදී වෙනවා. අද රෑත් හෙට මුළු දවසමත් මේ ආකාරයෙන් පුහුණු වෙන්න. මේ සම්මා සතියයි. ඊළඟ අංගය වන්නේ සම්මා සමාධියයි. සිත එකඟ කර ගැනීම සමාධියයි. නමුත් සම්මා සමාධිය යනු නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයයි. කුසල පදනමක්, කුසල අරමුණක් මත සිත එකඟ කර ගැනීමයි. මේ කුසල පදනමක්, කුසල අරමුණක් කියන්නේ කුමක්ද? එනම් මෝහයෙන් තොරවීමයි, අවිද්‍යාවෙන් තොරවීමයි, නොදැනුවත්කමින් තොරවීමයි, මායාවෙන් මුලාවෙන් තොරවීමයි, සිතින් මවා ගැනීමෙන් අවුල් සහගත බවින් තොරවීමයි. සිත එකඟ කර ගැනීමට ගන්නා අරමුණ සත්‍ය දෙයක් විය යුතුයි. ඔබ පුහුණු වෙන්නේ මේ කුඩා ශරීර කොටස තුළ මේ මොහොතේ ඔබ අත්විඳින සත්‍යතාවය මත සිහිය පිහිටුවාගෙනයි. ඒ සම්මා සමාධිය පුහුණු වීමයි. ඔබ මේ මොහොතේ පවතින සත්‍යතාවය පිළිබඳව සිහියෙන් සිටිනවා. ඊළඟ මොහොතේදීත් ඔබ සත්‍යතාවය ගැන සිහියෙන් සිටිනවා. ඊළඟ මොහොතේදීත් නැවතත් ඔබ සත්‍යතාවය ගැන සිහියෙන් සිටිනවා. ඊළඟ මොහොතේත් එසේමයි. මේ ආකාරයට මොහොතින් මොහොත, මොහොතින් මොහොත කිසිම බාධාවකින් තොරව නොකඩවා මේ වර්තමාන මොහොතේ මතුවන සත්‍යතාවය නිරීක්ෂණය කරනවා. සංවේදනාව කුමක් හෝ වේවා, ඒ ස්වභාවය වන්නේ වෙනස් වීමයි, වෙනස් වීමයි. ඔබ අවධානයෙන් සිටින්නේ මේ සීමිත ශරීර කොටස තුළ මොහොතින් මොහොතට, මොහොතින් මොහොතට මතුවන සත්‍යතාවය ගැනයි. කිසිම බාධාවකින් තොරව කොයිතරම් දීර්ඝ වේලාවක් එක දිගටම සිහිය පවත්වා ගත්තාද, ඒ තරමට ඔබේ සමාධිය ක්‍රමයෙන් වඩ වඩාත් ශක්තිමත් වෙනවා. ඔබේ සිත ඔබ අත්විඳුණු ලබන සත්‍ය සමග නිසා එය සම්මා නිවැරදි වෙනවා. සිතින් මවා ගැනීමක් ඊට සම්බන්ධ නැහැ. කිසියම් දෙවි කෙනෙකුගේ, දෙවඟනකගේ හෝ කිසියම් ආගමික කර්තෘවරයෙකුගේ හෝ රූපයක්, හැඩයක් සිතින් මවා ගැනීමෙනුත් සිත එකඟ කර ගැනීමට පුළුවන්. එබඳු කෙනෙකුගේ මුහුණක් හෝ පුද්ගලයෙකුගේ හැඩයක් හෝ රූපයක් සිතින් මවාගෙන ඒ ගැන නොකඩවා සිහිය පවත්වා ගත හැකියි. මෙවැනි සිතින් මවා ගැනීමක් මගිනුත් සිත එකඟ කර ගැනීමට පුළුවන්. දිගින් දිගටම සිතින් වචන මැතිරීම මගින්ද සිත එකඟ කරගන්න පුළුවන්. නමුත් මේවා ස්වාභාවික සත්‍යතාවයන් නෙමෙයි. දැන් බලන්න ඔබ පළමුවන පියවර ලෙස පුහුණු කළ සීලය දෙවන පියවර වන සමාධිය වෙත ඔබව රැගෙන යනවා. ඔබ පුහුණු කරන සමාධිය තුන්වන පියවර වන ප්‍රඥාව කරා ඔබව රැගෙන යනවා. මේවා සියල්ලම ඔබව ක්‍රමානුකූලව අවසාන ඉලක්කය කරා රැගෙන යනවා. ඔබ සිතින් මවාගත් හෝ ඔබ විසින් නිර්මාණය කරගත් හෝ සැබවින්ම නොපවතින, ඒත් ඔබ විසින් ආරෝපණය කරගනු ලැබූ, මවාගනු ලැබූ යම් අරමුණක් යොදාගන්නේ නම් ඊට අවසන් අරමුණ කරා ඔබ රැගෙන යාමට නොහැකියි. ඒ නිසා භාවනා අරමුණ මේ සීමිත ශරීර කොටස තුළින් මතුවන යම් දෙයක් විය යුතුයි. ඔබ ඒ ගැන අවධානයෙන් සිටිනවා, සිහියෙන් සිටිනවා පමණයි. මොහොතින් මොහොතට, මොහොතින් මොහොතට ඔබ දැඩි අවධානයෙන් සිටින්න, අවධානයෙන් සිටින්න, අවධානයෙන් සිටින්න නොකොඩවාම එක දිගටම මේ සීමිත ශරීර කොටස කෙරෙහි අවධානය පවත්වා ගනිමින් සිටින්න. මේ සම්මා සමාධියයි. එසේ නොමැතිනම් මා කලින් කී ලෙස මෝහයෙන් අවිද්‍යාවෙන් යුක්තව මවාගත් අරමුණක සිත එකඟ කරගන්නත් පුළුවන්. රාග අරමුණක් එසේත් නැත්නම් ද්වේෂ අරමුණක් අනුව සිත එකඟ කරගන්නත් පුළුවන්. දඩයක්කාරයෙක් ඔහුගේ තුවක්කුව මානාගෙන ගොදුරක් කරේ සම්පූර්ණ අවධානය යොමු කරගෙන සිටිනවා සමහරට ඔබ දැකලා ඇති. ගොදුරු ලංවුණු විටම වෙඩි තබා මරා දමනවා. මෙතනදීත් සිත එකඟ කර ගැනීමක් තිබුණත් එය සම්මා සමාධිය නිවැරදිත එකඟ කර ගැනීම නොවෙයි. මී ගුලක් ළඟ පූසෙක් සම්පූර්ණයම සිත එකඟ කරගෙන කුරුමානං අල්ලමින් ඉන්නවා. මීයා එළියට පැමිණි වහාම ඌ වෙත පැන මරාගෙන කනවා. පූසා සම්පූර්ණයෙන්ම සිත එකඟ කරගෙන සිටියත් එය සම්මා සමාධිය නෙවෙයි. සෑම අයහපත් කායික හෝ වාචසික ක්‍රියාවක්ම කරන්නේ යම් ප්‍රමාණයකට එකඟ කරගත් සිතගෙනුයි. ඔබේ පොකැට්ටුව හෙමින් සීරුවේ ඩැහැගන්න ගැට කපන්නා පවා හිත එකඟ කරගෙන ඉන්නේ. කරන දේ ගැන ඔහු හෝ ඇය දැඩි අවධානයකින් ඉන්නේ. මේ සම්මා සමාධිය නෙවෙයි. එය ලෝභයෙන් තොරවිය යුතුයි, ද්වේෂයෙන් තොරවිය යුතුයි. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කරන විට ඔබ මෝහයෙන් නොදැනුවත්කමින් තොරව සිටිනවා. අත්විඳුණු ලබන සත්‍යතාවය ගැන අවුල් සහගත බවක් නැහැ. හුස්ම පවතිනවා, හුස්ම ස්පර්ශ වීමක් දැනෙනවා. දැන් මේ සංවේදනාවන් ගැන බලනවා, සංවේදනාත් දැනෙනවා. ඔබ ඒවා නිරීක්ෂණය කරනවා. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ඔබ ඒවා නිරීක්ෂණය කරන්නේ නැහැ. හුස්මානුව පුහුණුවන විට ලෝභය හෝ ද්වේෂය නැහැ. හුස්ම ස්පර්ශ වීමානුව පුහුණුවන විටත් ලෝභයකුත් නැහැ, ද්වේෂයකුත් නැහැ. අත්විඳුන් ලබන සංවේදනාව පිළිබඳවත් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඒවා සිදුවුණු ආකාරයෙන් සිදුවෙනවා. ඔබ මේ සංවේදනාවන් මම මගේ යන හැඟීමකින් තොරව උපේක්ෂාවෙන් නිරීක්ෂණය කරනවා. එමගින් සමාධිය සම්මා සමාධිය බවට පත්වෙනවා. ඊළඟට තුන්වන ක්ෂේත්‍රය වන ප්‍රඥා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මේ සම්මා සමාධිය උපකාරී වෙනවා. මතුපිට මට්ටමින් පමණක් නොවේ, ගැඹුරුම මට්ටමින් තමා තුළ ඇති කෙලෙස් මුලින් උපුටා දමා සිත පිරිසුදු කර ගැනීමට ප්‍රඥාව උපකාරී වෙනවා. සීලය සිතේ පාලකයා බවට පත්වීමේ හැකියාව වර්ධනය කරන සමාධියට හේතු වෙනවා. නමුත් මේ සිතේ පාලකයා වීම සිත මතුපිට මට්ටමින් පමණයි. ප්‍රඥාව වැඩිීමේදී සිතේ ගැඹුරුම මට්ටම කරා ඔබ රැගෙන යනවා. ධර්ම මාර්ගයේ තුන්වන කොටස වන මේ ප්‍රඥාව වැඩිම මගින් කෙරෙන්නේ අවිඥානික සිත නමින් හඳුනු ලබන සිතේ ගැඹුරුම මට්ටම පිරිසුදු කිරීමයි. දුක උපදවන මූලයෙන් සියලුම ක්ලේශයන් මතුවන ස්ථානයෙන්, ඒවා මතුවී වර්ධනය වන ස්ථානයෙන් ඒ සියලුම කෙලෙස් මුලින් උපුටා දැමීමයි. ප්‍රඥාව වර්ධනය කරන විට ඔබ විසින් රැස් කරන ලද අතීත කෙලෙස් තොගය සිතේ මේ ගැඹුරුම මට්ටමේ සිට මතුපිටට පැමිණ පහවී යනවා. ප්‍රඥාව පිළිබඳව අද අපි ගැඹුරින් සාකච්ඡා කරන්නේ නැහැ. අනිද්දා ඔබ ප්‍රඥා ක්ෂේත්‍රයට ඇතුල් වෙන නිසා අපි හෙට ඒ ගැන සාකච්ඡා කරමු. න්‍යාය සහ පුහුණුව එකට යා යුතුයි. අනිද්දා ප්‍රඥාව වැඩිම පුහුණු කරන නිසා හෙට අපි ප්‍රඥා ගැන සාකච්ඡා කරමු. දැන් ඔබ සිල් සමාදන් වී සිටිනවා. සියලුම සිල්පද ඉතාම නිවැරදිව සුළුවෙන් හෝ කඩකිරීමක් නොකර ආරක්ෂා කරනවා. ඒ වගේම ඔබ සමාධිය වඩනවා. මේ සීමිත ශරීර කොටස තුළ මොහොතින් මොහොත පවතින සත්‍යතාවය කෙරෙහි මනා අවධානයෙන් සීයෙන් සිටමින් සමාධිය පුහුණු කරනවා. මේ ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජනීය ලබා ගන්න අතිවාරම පදනම වූ සීලය පිරිසිදුව ආරක්ෂා කරගෙන ලැබී ඇති මේ වටිනා අවස්ථාවෙන් උපරිම ඵල ලබා ගන්න මෙවැනි පරිසරයක, මෙවැනි භාවනා මධ්‍යස්ථානයක මේ ආකාරයට කාලය ගත කිරීමේදී කිසිම සිල්පදයක් කැඩීමට හේතුවක් නැහැ. ඔබවට ශාන්ත නිශ්චල යහපත් පරිසරයක් පවතින නිසා භාවනාව පුහුණු වීම පහසුයි. සීලය ආරක්ෂා කරගන්න, සමාධිය වඩන්න, ඒ වයින් ප්‍රයෝජන ගන්න. මේ ගෙවන කාලය ඉතාම වැදගත්. මේ ලැබී ඇති අවස්ථාවත් ඔබට ඉතාම වැදගත්. සෑහෙන හොඳ පහසුකම් ලැබී තිබෙනවා. අගනා ධර්මයද කිසිම කණ්ඩායමකට අයත් යයි කිවනු හැකි විශ්වීය වූත් තර්කානුකූල වූත් විද්‍යාත්මක වූ වටිනා භාවනා ක්‍රමයක්ද දැන් ඔබට ලැබී තිබෙනවා. ඒවායින් උපරිම ප්‍රයෝජනය ලබාගන්න, ඒවායින් ප්‍රයෝජනය ලබාගන්න. ඔබේම යහපත සඳහා, ඔබේම ප්‍රයෝජනය සඳහා ලෝභ ද්වේෂ මෝහයන්ගේ සියලුම බන්ධන යදම්වලින් මිදී ඔබේම විමුක්තිය සලසා ගැනීම සඳහා මේ වායින් ප්‍රයෝජන ගන්න, උපරිම ප්‍රයෝජනය ගන්න. සියලු දුකෙන් මිදී නියම සාමය, නියම සැනසීම, නියම සතුට භුක්තිවීම සඳහා මේ වායින් ප්‍රයෝජන ගන්න. ඔබ සියලු දෙනාටම මේ ලැබූ ජීවිතයේ නියම සාමය, නියම සැනසීම, නියම සතුට ලැබේවා.
Bhavati.